සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝපාන මති පාතේති මුසාවාදං ච භාසති ලෝකේ අදින්නං ආදීයති පරදාරං ච ගච්ඡති සුරාමේරය පානං ච යෝ නරෝ අනුයුඤ්ජති ඉදේව මේසෝ ලෝකස්මින් මූලං ඛනති අත්තනෝති
ශ්‍රද්ධාවන්ත පිංගතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුද්ධ දශබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීමට තමයි අප සෑම දිනම දැන් සූදානම් වන්නේ. විශේෂයෙන්ම තාරක කොටඹගේ මහත්මාගේ ඒ ආරාධනාව මුල් කරගෙන හැම දිනාටම නිවන් මාර්ගයේ විවර වේවා, විවෘත වේවා, නිවන් මාර්ගයේ පහසුවෙන් යාගන්ට ලැබේවා කියන ප්‍රාර්ථනාව මුල් කරගෙන තමයි මේ ධර්ම දේශනාව සිදු කරවනු ලබන්නේ. ඉතින් ඒ තාරක කොටඹගේ මහත්මාගේ සියලු ප්‍රාර්ථනා සමෘද්ධ වේවා, තමන්ගේ නිවන් මඟ පහසුවෙන් යාගන්නට ලැබේවා, ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක් සිද්ධ කර ගනිමින් නිවනට හේතු වන ධර්ම ශ්‍රවණයක් කරගන්නට ලැබේවා කියන හිත ඇති කරගෙන අපි ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු. පින්වතුනි, මාතෘකා කළ ගාථාවෙන් කියවුනේ පංච දුෂ්චරිතයේ සිද්ධ කරන කෙනා මෙලවදීම පිරිහීමට ලක් වෙනවා කියන එක. පංච දුෂ්චරිතය ගත්තම අපි දන්නවා ප්‍රාණඝාතය, අදින්නාදානය, කාමමිච්ඡාචාරය, මුසාවාදය, සුරාපානය කියන කරුණු පහ. මේ පංච දුෂ්චරිතේම දිගුවක් ලෙස අපි දස අකුසල කර්මපතය ගැනත් කතා කරනවා. එතනදි සුරාපානය ඉවත් වෙනවා. මොකද සුරාපානය කියලා කියන්නේ ඒකාන්ත අපාය සංවත්තනික අකුසලයක් නොවන නිසා. සුරාපානය කියන එක ගත්තම ඒක ඉතාම උග්‍ර ලෙස සිද්ධ කිරීම සසරදී උම්මත්තක භාවයට හේතු වෙනවා, නුවණ මද කෙනෙක් වෙන්නට හේතු වෙනවා. නමුත් සුරාපානය පමණින් අපාය සංවත්තනිකය අකුසලයක් සිද්ධ නොවන බව තමයි තේරවාදී ආචාර්යවරුන්ගේ අදහස. නමුත් යමෙක් සුරාපාන සිද්ධ කරලා අවශේෂ අකුසල කර්මපත සිද්ධ කළොත්, ප්‍රාණඝාතයක් කළොත්, කාමීච්ඡාචාරයේ යෙදුනොත්, සොරකම් ආදී සිද්ධ කළොත්, එතකොට ඒ සුරාපාන අකුසලය අර කර්මපතවලට උපකාර වෙච්ච නිසා අපාය සංවර්ධනික වෙන්න පුළුවන් බවක් තියෙනවා. ඒ නිසා සුරාපානය ඇතැම් විට අකුසල අපාය සංවර්ධනික ප්‍රතිසන්දිය, අපාය සංවර්ධනික වෙන්නට පුළුවන් ප්‍රතිසන්දියක් ගෙන දෙන්නට පුළුවන්. නමුත් ඒකාන්ත නැහැ. ඒ නිසා තමයි දස අකුසල කර්මපතෙන් ඉවත් කරලා තියෙන්නේ. ඒකෙන් කියන්නේ සුරාපානය කරන එක හොඳයි කියලාවත් ඒකට අනුබල දීමක්වත් නෙවෙයි. ඒක තමයි ධර්ම විග්‍රහය. සුරාපානය කියන කර්මය ඉවත් වෙලා ඒ වෙනුවට අලුත් කර්ම හයක් එකතු වෙනවා. එතකොට තමයි දස අකුසල කර්මපතේ බවට පත්වන්නේ. මොනවාද? සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම, බොරු කීම, පිසුනා වාචා, කේලම් කීම, පරුස වාචා කියන්නේ අනුන්ගේ හිත රිදවෙන වචන කීම, සම්පප්පලාප කතා කිරීම, ඊළඟට අභිජ්ජාව, ව්‍යාපාදේ, මිත්‍යා දිට්ඨි. මේ තමයි දස අකුසල කර්මපතේ. කර්මපත කියන එකේ තේරුම තමයි පිංගතනි ප්‍රතිසන්ධියක් ගෙන දීමට හේතු වෙන කර්මය සිද්ධ වෙන මාර්ගයේ පතය. දැන් උදාහරණ රජාපතෝ කියලා කියන රජෝපතෝ කියලා කියනවා. දූවිලි ඇවිස්සෙන මාර්ගය. දූවිලි ඇවිස්සෙනවා, දූවිලි හට ගන්නවා, දූවිලි උඩට මතු වෙනවා. ඒ මාර්ගය රජෝපතෝ. ඒ වගේ කම්මපතෝ කියලා කියන්නේ කර්ම මතුවෙන කර්ම සිද්ධ වෙන කර්ම පවතින මාර්ගයට. මොනවද ඒ? කායික වාචසික මානසික ක්‍රියාකාරකම්. අපි කායිකව වාචසිකව මානසිකව කරන ක්‍රියාකාරකම් නිසා අපි තුල අපාය නැත්තම් ප්‍රතිසන්ධියට හේතු වෙන කර්මපත අපි තුල රැස් වෙනවා. අකුසල පැත්තේ ගත්තම අපිට 10ක් හම් වෙනවා අදස අකුසල කර්මපතේ කියලා. මේ දස අකුසල කර්මපතේ අපි සාමාන්‍යයෙන් කායිකව වාචසිකව සහ මානසිකව සිද්ධ කරනවා. කායික වාචසිකව මානසිකව සිද්ධ කරනකොට මෙහි ප්‍රධාන වන්නේ සමහර කර්මවලදී චේතනාව, සමහර කර්මවලදී අවශේෂ චෛතසික ධර්ම. පිරිවෙලින් අපි කතා කරගත්තොත් පළවෙනි එක ප්‍රාණඝාතය. නැත්නම් පානාති පාතය. පාන අතිපාත කියලා කියන්නේ හැම ප්‍රාණයක්ම, පාන කියලා කියන්නේ ජීවිතයක් නැත්නම් ප්‍රාණියෙක් නැත්නම් ප්‍රාණියාගේ ජීවිතය කියලා ගන්නකො. ඒතර එකට ජීවිත ඉන්ද්‍රිය කියලා පරමාර්ථ වශයෙන් හඳුන්වනවා. ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ සත්‍යයාගේ ජීවිතයේ දිගින් දිගට පැවැත්වීමට උපකාරක වෙන ධර්මය. ඒව ධර්ම දෙකක් තියෙනවා, නූ රූප ජීවිතේන්ද්‍රිය සහ නාම ජීවිතේන්ද්‍රිය කියලා. රූප ජීවිතේන්ද්‍රිය ඇතිකල්ලි තමයි මේ කර්ජ කය බොහෝ කල් නොඇටි විනාශ නොවි මරණයටපත් නොවි පවතින්නේ. නාම ජීවිතේන්ද්‍රිය පවතිනකොට මේ චිත්තචෛසික ධර්ම සමූහය පරම්පරා වශයෙන් දිගින් දිගට පවතිනවා. ඒක සිඳෙන්නේ නැහැ. ඒක මැරෙන්නේ නැහැ. සිඳෙන්නේ නැතුව දිගින් දිකට පවතිනවා. සාංශාරික වශයෙන් උත් මේක දිගින් දිකට පවතිනවා. ඒකට කියනවා නාම ජීවිතේන්ද්‍රිය කියලා. මේ නාම රූප ජීවිතේන්ද්‍රිය දෙක සිඳුනොත් මේ ජීවිතේ ක්‍රියාත්මක නොවුනොත් එතනදී සත්වයා මරණයටපත් උනා ලෙස අපි සලකනවා. මේ නාම රූප ජීවිතේන්ද්‍රිය දෙක හැම කෙනාගේම යම් දවසක සිඳෙනවා. නාම ජීවිතේන්ද්‍රිය සිඳුනට නැවත ඒක පුනර්භවයේ ලෙස හට ගන්නවා. රූප ජීවිතේන්ද්‍රියත් වෙනමම ඒ අලුත් රූපකය අසුරු කරගෙන හට ගන්නවා කර්මය නිසා. එතකොට මේ ජීවිතේන්ද්‍රිය ටික පතනය වීම, වැටීම, මිය යාම සාමාන්‍යයි. නමුත් අතිපාතයක් කියලා කියන්නේ ස්වභාවිකව මැරෙන්නට යන්න දෙන්නේ නැතුව මේ ජීවිතේන්ද්‍රිය අතරමැදදී ඝාතනය කිරීම, විනාශ කිරීම, පාතනය කිරීම, වැට්ටවීම, ඒ කියන්නේ මැරීම කියන එකයි. එතකොට තවත් සත්වයෙකුගේ, පර සත්වයෙකුගේ, තවත් සත්වයෙකුගේ ජීවිතේන්ද්‍රිය ස්වභාවයෙන්ම විනාශ වන්නට නොදී උපක්‍රමයකින්, බලහත්කාරයෙන්, එහෙම නැත්නම් තමන්ගේ උපායකින්, ප්‍රයෝගයකින් ඒක විනාශ කරලා ඒ සත්වයාට ස්වභාවික මරණයට කලින් යම් මරණයක් සිද්ධ කරලා දුන්නොත් ඒ ක්‍රියාවට කියනවා පානාති පාතේ කියලා. ප්‍රාණ ඝාතය කියලත් අපි කියනවා. පරපණ නැසීම කියලත් කියනවා. යම් කෙනෙක් කවුරු හරි තමන්ගේ ආත්ම භාවය නසාගත්තොත් ඒක ප්‍රාණ ඝාතයක් වන්නේ නැහැ. ඒ කියන්නේ ඒක පානාති පාතා කියන කර්මපතේ බවට පත්වන්නේ නැහැ. නමුත් ඒක සාමාන්‍යයෙන් අකුසල සිතකින් තමයි සිද්ධ වෙන්නේ. අකුසල සිතකින් තමයි තමන්ගේ ජීවිතේ පව නසා ගන්න. ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරන දෙයක් නෙවෙයි, ඥානවන්තයෙක් අනුමත කරන එකක් නෙවෙයි. ජීවිතේ නසා ගැනීම මොකෙක ප්‍රයෝජනයක් වන්නේ නැහැ. මොකද නැවත උප්පත්තියක් සිද්ධ වෙනවා. හැබැයි වෙන කෙනෙකුගේ ජීවිතයක් නැසීම ප්‍රාණඝාතයක්, පරපර නැසීමක්. එතකොට තමන් වෙන කෙනෙකුගේ ජීවිතයක් දිගින් දිකට නොපැවැත්වීම සඳහා ඒ සත්වයාගේ මස් ආහාර ගැනීමට වෙන්න පුළුවන්, ඒ සත්වයා එක තියෙන තරහක් නිසා වෙන්නට පුළුවන්, වෛරයක් නිසා වෙන්නට පුළුවන්, ඔව් විසින් කරපු කරදර වැරද්දකට දඬුවම් දීමක් වශයෙන් වෙන්නට පුළුවන්. මේ මොනම හරි ක්‍රමයකින් සත්වයෙකුගේ ජීවිතේ තොර කිරීම, විනාශ කිරීම තමයි ප්‍රාණඝාතය. විශේෂයෙන් එතන වැදගත් වෙන්නේ ඒ ක්‍රියාව සිද්ධ කරන, ඒ ක්‍රියාව සිදු කරන, ක්‍රියාව ඉෂ්ට කරන චේතනා චෛතසිකේ, හිත ඇතුලේ හටගන්න බලවත් චේතනාව. මේකෙන් තමයි ප්‍රාණඝාතය පානාති පාතය කියලා අපි හඳුන්වන්නේ. ඊට පස්සේ මේ අපිට හම් වෙන අදින්නා දානය. අදින්නා දානය කියලා කියන්නේ අනුන් සන්තක වූ, තමන්ට නොදුන් දෙයක් පැහැර ගැනීම, ගැනීම. විශේෂයෙන්ම අනුන්ගේ අයිතියෙන් තොර කිරීම. යම් දෙයක් අනුන්ගේ අයිතියෙන් වෙන් කිරීම. අනුන් සන්තක දෙයක තිබිච්ච, ඔහුට තිබිච්ච අයිතියෙන් ඒ වස්තුව බැහැර කිරීම තියෙනවා අදින්නා දානය කියලා. අදින්නා දානය සිද්ධ වෙනකොට අපි දැනගන්නවා මේ වස්තුව වෙන කෙනෙකුට අයිති. තමන්ට අයිති නෑ, වෙන කෙනෙකු අයිති වස්තුවක්. ඒ වෙන කෙනෙකුට අයිති වස්තුව ඔහුගේ අයිතියෙන් වෙන් කිරීමට ඔහුගේ අයිතියෙන් වෙන් කිරීමට අපි යොදන කායික වාචසික ප්‍රයෝගයට උත්සාහයට කියනවා අදින්නා දාන අකුසල කර්මය කියලා. අදින්නා දාන අකුසල කර්මය. එහෙනම් කාම මිච්ඡාචාරය. කාම මිච්ඡාචාරය කියලා කියන්නේ පින්වතුනි අගමනීය වස්තු සමග කාම සේවනයේ යෙදීම. අගමනීය වස්තු ගත්තම කාන්තාවක් නම් කසාද බැඳලා ඉන්නවා නම් තමන්ගේ පුරුෂයා හැර වෙන කෙනෙකු තමයි අගමනීය වස්තුවන්නේ. ඔවුන් සමග කාම සේවනයේ යෙදෙන්නට බෑ. පුරුෂයෙක් නම් වෙන කෙනෙකු බැඳපු කාන්තාවක් හෝ වෙන කෙනෙකු යටතේ වෙන දෙමව්පියන් යටතේ ආරක්ෂා කරනු ලබන දෙමව්පියන් මත යැපෙන විශේෂයෙන්ම ආරක්ෂා කරනු ලබන කාන්තාවක් සමග හෝ වෙන පිරිසියෙකු සමග විවාහ වෙ සිටින කාන්තාවක් සමග කාම සේවනෙහි යෙදීම කාම මිච්ඡාචාරය. ඒ විශේෂයෙන්ම ඒ කාම මිච්ඡාචාරයේදී ලැබෙන ස්පර්ශය ආස්වාද කිරීම වශයෙන් ඒ සේවනෙහි ක්‍රියාවෙහි යෙදීම කාම මිච්ඡාචාරයයි. එන මුසාවාදය. මුසාවාදය කියලා කියන්නේ සත්‍ය වසන් කිරීම වශයෙන් වෙන කෙනෙකුට වැරදි තොරතුරක් ලබා දීම වශයෙන් වෙන කෙනෙකු රැවට්ටීමේ චේතනාවෙන් දැක්ක දෙයක් අසපු දෙයක් නොදැක්ක නොඅසූ දෙයක් ලෙස එහෙම නැත්නම් නොදැක්ක නොඅසපු දෙයක් දැක්ක අසපු දෙයක් ලෙස ආදී ලෙසට විස්තර කිරීම විවරණය කිරීම ප්‍රකාශ කිරීමට කියනවා මුසාවාදය කියලා. ඒ මුසාවාදය කිරීමෙන් අපි වැරදි තොරතුරක් ඔහුට ලබා දෙනවා. විශේෂයෙන් මේ මුසාවාදයේ තියෙන බෙදීම් දෙකක් අත්ත භංජක අනත්ත භංජක කියලා. අත්ත භංජක කියලා කියන්නේ වෙන කෙනෙකුගේ අර්ථය නැසන වෙන කෙනෙකුගේ ධනය නැසන නිරෝගීකම නැසන වෙන කෙනෙකුගේ මිත්‍රත්වය නැති කරන ඒ වගේ භෝග සම්පත්තිය නැති කරන මේ වගේ වෙන කෙනෙකුට අර්ථය නැති කරන අර්ථය හානි කරන දේවල් වලට කියනවා අත්ත භංජක මුසාවාද කියලා. මහා බෝසතාණන් වහන්සේ සාරා සංකේහිය කල්ප ලක්ෂ්‍ය පෙරුම් පුරන කොට අත්ත භංජක මුසාවක් ප්‍රකාශ කළා නැහැ. අනත්ත භංජක මුසා ප්‍රකාශ කරන්නට පුළුවන්. අත්ත භංජක මුසාවක් ප්‍රකාශ කරන්නේ අත්ත භංජක මුසාවක් කියලා කියන්නේ වෙන කෙනෙකුගේ අර්ථයක් නැසන මුසාවක්. විශේෂයෙන් ඒක බොරු සාක්ෂි දෙන අවස්ථාවලදී නඩුවකදී බොරු සාක්ෂි දෙනවා නම් ඒක අත්ත භංජකයි. මොකද ඒකෙන් බොරු සාක්ෂි නිසා නිරපරාධ කෙනෙක් පරදින්නට පුළුවන්. වෙන කෙනෙකුගේ පරාජයට හේතු වෙනවා. ඒ බොරු සාක්ෂිය වෙන කෙනෙකුගේ අර්ථය නැසන දෙයක්. ඒ වගේ අත්ත භංජක මුසාවක් වුණොත් ඒක කර්මපතයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය මුසාවක් සිද්ධ කරොත් විහිළුවට බොරුවක් වගේ එකක් කිව්වොත් ඒකෙන් කර්මයක් සිද්ධ වෙනවා. නමුත් ඒ මුසාව සිදු නොකළ යුතුයි. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නැහැ ආර්ය භාවයට පත් වුණාම. ඉතින් මේ අත්ත භංජක මුසාව කර්මපතයක් වෙනවා. වෙන කෙනෙකුට අපාය උපදින්නට හේතු වෙනවා. ඒ වැරදි තොරතුරක් සම්ප්‍රේෂණය කිරීමට වැරදි තොරක් දීමට සිදු කරන උත්සාහයේ චේතනාවට කියන මුසාවාද කර්මය කියලා. ඊළඟට අපිට හම් වෙනවා පිසුනාවාචා. පිසුනාවාචා කියලා කියන්නේ කේලාම් කීම. කේලාම් කියනවා කියන එකේ තේරුම තමයි කරුණු දෙකක් මත කේලාම කියන්නට පුළුවන්. එකක් තමයි වෙන කෙනෙකුගේ ප්‍රිය භාවය කැමතේ. ඒ කියන්නේ ප්‍රිය කම්‍යතා වෙන කෙනෙකු තමන්ට ප්‍රිය කර ගැනීම සඳහා කේලාම් කියනවා. එහෙම නැත්නම් බෙහෙද පුරෙක්කාර වෙන දෙන්නේ දෙන්නේ බෙහෙද කිරීම සඳහා තරහ කිරීම සඳහා මිත්‍රත්වයේ බිඳීම සඳහා බිඳවීම සඳහා කේලම් කියනවා. කේලම කියන එකේ තේරුම තමයි කවුරු හරි කෙනෙක් අපි හිතමුකු පුද්ගලයෝ දෙන්නෙක් තිස්ස සහ දත්ත කියලා තිස්ස දත්ත වෙන දත්තට බනිනවා. මොන හරි දොස් තියෙනවා. ඔහු ගැන නුගුණ ප්‍රකාශ කරනවා. නැත්තම් අක්‍රෝෂ කරනවා, අපහාස කරනවා. මේ කරුණ කවුරු හරි පුද්ගලයෙක් තිස්ස දත්තට කියපු මේ කරුණ බැනපු දෙය ඒ පුද්ගලයාට වෙන්න පුළුවන් වෙන කෙනෙකුට කියන අවස්ථාවේදී ඒක අහගෙන ඉඳලා ගිහිල්ලා දත්තට ප්‍රකාශ කරනවා එක්ක 31යි දත්තයි තියෙන මිත්‍රත්වයේ බිඳවීම සඳහා. එහෙම නැත්නම් දත්ත කියන පුද්ගලයාගේ හිත භාවයේ නැත්නම් මිත්‍රත්වයේ Taman කෙරෙහි ඇති කර ගැනීම සඳහා. මේ ක්‍රම දෙකෙන් කවර ක්‍රමයකින් හරි අර 30 කියන පුද්ගලයා දත්තට කරපු නිග්‍රහය බැනීම ගිහිල්ලා මිත්‍රත්වයේ බිඳවීමට හෝ තමන් වෙත මිත්‍රත්වයේ හරවා ගැනීමට ප්‍රකාශ කිරීමට කියනවා කේලාම් කීම කියලා. නැත් කේලාම් කීම. වෙබැරි වෙලා හරි කවුරු හරි කෙනෙක් ඒ තත්තිස්ස කියන කෙනා නිතරම බනිනවා නම් දත්තට. දත්තට ඒතරතුරු දන්නේ නැත්නම්, නැත්නම් ඔහු මුලාවට පත් වෙලා ඉන්නවා නම්, ඌට අවබෝධය ගෙන දෙන්නට. නැත්නම් තිස්ස කියන කෙනාගේ පාපයට ගරහා කිරීමට ඒ තොරතුර කිව්ව පමණින් කේලමක් වන්නේ නැහැ. කේලමක් වන්නේ පින්වතුනි, මිත්‍ර භේදය, ඔවුන් දෙදෙනා අතර මිත්‍රත්වය පළුදු කිරීමේ අදහසක්. එහෙම නැත්නම් තව කෙනා අනිත් කෙනාගේ මිත්‍රත්වය, නැත්නම් අනිත් කෙනාට තමන් කෙරෙහි ප්‍රිය භාවය ඇති කරවීම සඳහා යමෙක් ඒ කරුණු කියනවා නම් ඒක තමයි කේලමක් බවට පත් වෙන්නේ. එක පිසුනා වාචා කියලා. වෙන අය අතර තියෙන මිත්‍රත්වයේ සිඳින විනාශ කරන දේ තමයි පිසුනා වාචාව. ඊළඟට අපිට හම් වෙනවා පරුසා වාචා. පරුසා වාචා කියන එකේ තේරුම තමයි අනුන්ගේ හදවත බිඳමින්, අනුන්ගේ හදවත රිදවමින්, අනුන්ට අපහාසයක් කරමින් සිදු කරන ප්‍රකාශන පරුසා වාචාව. ඔවුන්ගේ සිත් රිදවමින් කරන ප්‍රකාශනය. ඒක උදාහරණයකට ගත්තම කුලය නිග්‍රහ කරනවා. සමහරු රූපයට නිග්‍රහ කරනවා. සමහරු ශිල්ප ශාස්ත්‍ර වලට නිග්‍රහ කරනවා. සමහර කෙනෙක්ගේ රැකියාව බලලා නිග්‍රහ කරනවා. අඩුපාඩු බලලා නිග්‍රහ කරනවා. රෝග වලින් නිග්‍රහ කරනවා. ඇවැත් වලින්, වැරදි වලින් නිග්‍රහ කරනවා. ඒ වගේම තවත් සමහර කට්ටිය, උදාහරණයකට උසස් කුලයේ ඉන්න කෙනාට උසස් කුලයෙන් පහත් ලෙස කතා කරනවා. ආ බ්‍රාහ්මණයෙක් කෙනා ආදී ලෙසට ඔහුගේ හිත රිදෙන පරිදි කතා කරනවා. උසස් රැකියාවක් කරන කෙනෙක්ට ඒ රැකියාව අරගෙන ඔහුගේ හිත රිදවෙන්න කතා කරන්න පුළුවන්. පහත් රැකියාව කරන කෙනාට කොහොමත් ඒක කරන්නට පුළුවන්. එයාට දොස් තියෙන එකේ නැත්නම් හිත රිදවන එකේ. ඉහළ රැකියාවක් කරන කෙනෙක්ට පවා ආ මෙහෙම කෙනෙක්, ලොකු කෙනෙක් ආදී ලෙසට ඒ පදය අරගෙනම, ඒ රැකියාව අරගෙනම ඔහුගේ හිත රිදවන්නට පුළුවන්. මෙතන පරුසා වාචා කියලා කියන්නේ පින්වතුනි හිත රිදවීම පිණිස කියන වචන. දැන් විනෝදයේ පිණිස සමහර වෙලාවට සමහර වචන තරුණ ළමයි භාවිතා කරනවා. ඒක පරුසා වාචයක් වෙනවා. පරුසා වාචයක් වෙන්නේ අනිත් කෙනාගේ හිත රිදවන අදහස් තිබුණා. ඒකට කියනවා හරියට උලකින් අනින්න වගේ. ඒක අපහාසයක්. ඔබ පහත් කිරීමක්, නිග්‍රහ කිරීමක් තමයි එතන තියෙන්නේ. ඒක ඉතාම පහත් සිතකින් සිද්ධ වෙන දෙයක්. යාළුව අතර තරුණ කාලේ සමහර වෙලාවට අසභ්‍ය වචන භාවිතා වෙනවා. සමහරට විහිළු කර ගන්නවා. ඒ වගේ දේවල් හොඳ නැහැ. ඒකෙන් අකුසලයක් රැස් වෙනවා. නමුත් පරුසා වාචා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. පරුසා වාචාව කියලා කියන්නේ අන් කෙනෙක්ට නිග්‍රහ කරමින්, රිදවමින්, ඔහුගේ හිත බිඳවමින්, පහත් කරමින් කරන්නා වූ ප්‍රකාශනය. ඒක ඉතාම පහත් ක්‍රියාවක් පරුස වාචයෙන් බැනීම. අපි මු දැන් ගොඩාක් කියන එක දුස්සීලයක් කියලා බලනවා. එනේ යාට හිත රිදවන්නට එත අසවල් කුලයේ කෙනෙක් කියලා බනිනවා. මේ වගේ රැකියාවක් කරන කෙනෙක් කියලා බනිනවා. මේ වගේ විරූපී කෙනෙක් කියලා බනිනවා. ශරීරයේ හැඩයක් අරගෙන ඒකට ප්‍රකාශ කරනවා. ඒ වගේ ප්‍රකාශන කිරීම සියල්ල ඒ හිත රිදවීම පිණිස කරන ඒවා පරුසා වාචා වෙනවා. ඊළඟට දැන් කේලම් කීමේදී එහෙමනම් කේලම කියලකොට හිත බිඳු, ඒ මිත්‍රත්වයේ බිඳුනොත් තමයි කර්මපතේ වෙන්නේ, නැත්නම් කර්මයක් බවට පත් වෙනවා. කර්මපතයක් වෙනවා, මිත්‍රත්වයේ බිඳුනොත්. පරුසා වාචාවේදී ඒ ප්‍රකාශනයේ කිරීමෙන්ම කර්මපතේ සිද්ධ වෙනවා. අනිත් කෙනා හිත රිදව ගත්තද නැද්ද කියන එක අදාළ නැහැ. මොකද රහතන් වහන්සේ කෙනෙක් එහෙම බැන්න කියනකොට පරුස වචනයේ උන්වහන්සේගේ හිත රිදෙන්නේ නැහෙනි. උන්වහන්සේ දැනගන්නවා විතරයි. මොකද උන්වහන්සේට හිත රිදීමක්, දුක් වීමක්, ශෝක වීමක් සිද්ධ වෙන්නේ නැහැ. උන්වහන්සේ දැනගන්නවා හැබැයි මේ මට තමයි කිව්වේ කියලා. එපමණකින් කර්මපතේ සම්පූර්ණ වෙනවා. ලොකු කර්මයක් Tamanට රැස් වෙනවා. විශිෂ්ට ගුණවන්ත කෙනෙක්ට ඒ වගේ අපහාසයක්, නින්දාවක් කරොත් මහා බරපතල කර්මයක් පුද්ගලයාට රැස් වෙනවා. ඊළඟට සම්පප්පලාප. සම්පප්පලාපේ කියලා කියන්නේ අර්ථය නැසන කතා. අර්ථය නැසන කතා. එතන අර්ථ වර්ග තුනක් තියෙනවා. අර්ථය, ධර්මය, විනය. අර්ථය කියලා කියන්නේ පින්වතුනි මෙලව දියුණුවට හේතු වෙන දේවල්. එකක් තමයි නිරෝගීකම. දැන් නිරෝගීකමට අපි උපදෙස් දෙනවා. මේ වගේ දේවල් කන්න එපා, මේ වගේ දේවල් බොන්න එපා, මේ වගේ විදිහට හැසිරෙන්න, මේ වගේ දිනචරියාව තියාගන්න. ඕන අපි කියන අර්ථයෙන් අනුශාසනා කරනවා. නිරෝගීකමට. ධනයෙන් අනුශාසනා කරනවා. ඒ කියන්නේ මෙහෙම කරොත් ධනවත් වෙන්නට පුළුවන්. මේ වගේ ධනෙ ඉතිරි කරගන්න. මේ වගේ ධනෙ පරිභෝග කරන්න. ධනෙ මේ වගේ රැකියාවක යොදන්න. ඔබ ඉදිරියේදී මේ වගේ අධ්‍යාපනයක යෙදෙන්න. මේ වගේ අනුශාසනා කිරීම අර්ථයෙන් අනුශාසනා කිරීම. තවත් විදිහකට මිත්‍රයෝ මේ වගේ අය ඇසුරු කරන්න, මේ වගේ අයගේ බණ අහන්න, මේවා අය පෛරුපාසනය කරන භජනය කරන්න, මේ වගේ අයගෙන් වෙන් වෙන්න, මේ වගේ ඇසුරු කරන්නට එපා. මේ ආදී ලෙසට මෙලොව දියුණුව පිණිස ධනයෙන්, නිරෝගීකමින්, මිත්‍රයව සම්බන්ධයෙන්, තමන්ගේ රැකියාව සම්බන්ධයෙන්, තමන්ගේ දියුණුව සම්බන්ධයෙන් උපදේශක් දෙනවා නම්, කතා කරනවා නම් ඒවා අර්ථ සම්පන්න කතා. ඒවා අර්ථ සම්පන්න කතා. දැන් උදාහරණයකට අද වුණත් සමාජ මාධ්‍යවල නොඑක් විදිහේ ඒ වගේ අර්ථ සම්පන්න දේවල් තියෙනවා. දැනුම දියුණු කරගන්න, රැකියාවේ ස්කිල්ස් නැත්තම් හැකියාවන් හදාගන්න, තමන්ගේ ජීවිතේ සාර්ථක කරගැනීමේ මම්පෙත් කියලා දෙනවා. සමහර අයට උනන්දු වෙන්නට මොටිවේෂන් එක ලබා දෙනවා. මේ වගේ දේවල් තමයි අර්ථයෙන් සිද්ධ කිරීම. ඒක මෙලොව සැප පිණිස හේතු වෙන දේවල්. ලෞකික දේවල්. ඒ ධර්මයෙන් අනුශාසනා කරනවා කියලා කියන්නේ මේ කුසල්, මේ අකුසල්, මේ කරන්නට එපා. මේ කිරීමෙන් ස්වර්ගයට යනවා, මේ කිරීමෙන් දුර්ගතියට යනවා. මේක හොඳ ක්‍රියාව, මේක නරක ක්‍රියාව, මේක සීලය, මේක දානය, මේක ප්‍රාණඝාතය ආදී ලෙසට කීම ධර්මයෙන් අනුශාසනා කිරීම. දැන් උදාහරණයකට මේ ධර්ම දේශනාව ධර්මයෙන් අනුශාසනා කිරීම. විශේෂයෙන්ම අර්ථයෙන් අනුශාසනත් මේකේ තියෙනවා. විශේෂයෙන්ම කුසල අකුසල ආදී කර්මඵල ආදී පෙන්වා දීම ධර්මයෙන් අනුශාසනා කිරීම. ඊළඟ විනයෙන් අනුශාසනා කිරීම. ඒක කරුණු තුනක්. අර්ථය, ධර්මය, විනය. විනයෙන් අනුශාසනා කළා තියෙන්නේ මේ විදිහට රාගය යටපත් කරගන්න, මේ වගේ ද්වේෂය පාලනය කරගන්න, මේ විදිහට මෝහය පාලනය කරගන්න, අකුසල් දුරු කරගන්න, ඊර්ෂ්‍යාව ඉවත් කරගන්න, මසුරුකම නැති කරගන්න, මේ ආදී ලෙසට කෙලෙස් යටපත් කිරීමට, කෙලෙස් දමනය කිරීමට, එහෙම නැත්නම් කෙලෙස් සමූල ඝාතනය කිරීමට, විදර්ශනාවට, සමතයට මේ වගේ උපදෙස් ලබා දෙනවා නම් ඒකට කියනවා විනයෙන් උපදෙස් ලබා දීම. එතකොට අර්ථයෙන්, ධර්මයෙන්, විනයෙන්. එතකොට යම් කිසි සමහර කතා ප්‍රවෘත්ති තියෙනවා, ඒවල අර්ථයක් නැහැ, ධර්මයක් නැහැ, විනයක් නැහැ. ඒවා හුදු රසාස්වාදයේ පිණිස, විනෝදයේ පිණිස පවතිනා වූ දේවල්. රසාස්වාදයේ, විනෝදයේ පිණිස පවතිනා වූ දේවල්. මේ වගේ දේවල්, මේ වගේ සත්‍ය අසත්‍ය ආදී මිශ්‍ර වෙච්ච ඒ සමහර කතා ප්‍රවෘත්ති, ඒ වගේ දේවල් ප්‍රකාශ කිරීම, ඒ වගේ දේවල් කීම වැටෙනවා සම්පප්පලාපයේ නෙවෙයි. හැබැයි ඒ වගේ දෙයක් වුණත් උදාහරණයකට ජීවිතයට සම්බන්ධ කරලා අර්ථයක් වෙන අර්ථයෙන් කතා කිරීමෙන් ඒක සිද්ධවන්නේ නැහැ. මේක හුදු විනෝදයේ පිණිස, ආස්වාදයේ පිණිස සිද්ධ කරනකොට ඒක සිද්ධ වෙනවා. ඒකේ කර්ම පතයක් බවට පත්වන්නේ පිංගතුනි, කර්ම පතයක් බවට පත්වන්නේ අනිත් කෙනා ඒ කරුණ විශ්වාස කරොත්. ඒ දේවල් විශ්වාස කරලා ඒ අනුව ඒක හිතට ගත්තොත් අන්න ඒක කර්ම පතයක් බවට පත්වනවා. විශේෂයෙන්ම මේ කර්මය ඒ කාලේ තිබිලා තියෙනවා. අපි කියන ඉංග්‍රීසියෙන් ස්ටෝරි ටෙලින් කියලා. ඒ කාලේ කතා පවත්වනවා දේශකයෝ ඇවිල්ලා. ඉතින් ගොඩක් වෙලාවට ඉතිහාසගතව තිබිච්ච යම් යම් කතා ප්‍රවෘත්ති, සත්‍ය අසත්‍ය මිශ්‍ර සමහර කතා ප්‍රවෘත්ති මිනිස්සුන්ට ප්‍රකාශ කර සිටිනවා. මිනිස්සු මේව අහනවා, රෑ එළි වෙනකන් අහනවා සමහර. රසවත්ව අහනවා. සමහර රසවත්වය ප්‍රකාශ කර සිටිනවා. සමහර කෙනෙක් ඒවා විශ්වාස කරනවා. සමහර කෙනෙක් හුදු රසාස්වාදයේ පිණිස විතරක් අහනවා. නමුත් ඒ කතා ප්‍රවෘත්ති අමාර අය කියනකොට විශ්වාස කෙරුණා නම් ඔවුන්ට විශ්වාස ඔය ප්‍රකාශ කරනකොට ඔවුන් විශ්වාස කරන විදිහට ඒක සිද්ධ වුණා නම් ඔවුන් විශ්වාස කරාම අන්න එතනදී ඔවුන් සමාදම් කරනවා, සමාදම් වෙනවා. ඒ වගේ අවස්ථාවලදී කර්මපතේ සිද්ධ වෙනවා. එහෙම නැතුව නැත්තම් වන්නේ කර්මයක් පමණයි. ඒක විශේෂයෙන්ම ධර්මයේ දක්වලා තියෙනවා. අර්ථය, ධර්මය, විනයෙන් තොරව රාජකතා, චෝර කතා ආදී සිද්ධ කරනවා නම්, රාජකතා කියලා කියන්නේ රජ්ජුරුව පිළිබඳව, රාජ්‍ය රට රාජ්‍ය පිළිබඳව, ඒවා සම්බන්ධයෙන් අර්ථයක් නැත්නම් තමන්ගේ ජීවිතයට සම්බන්ධ නොවන අර්ථයකට, නුවණකට වර්ධනය වීමට, ප්‍රඥාව දියුණු වීමට, දැනුමක් දියුණු කිරීමට, ඒ වගේ අර්ථයකින් තොරව හුදු රසාස්වාදයේ වින්දනයේ පිණිස කතා කරනවා නම් ඒක සම්පප්පලාපය. මේ සම්පප්පලාපය බොහෝ දුරට බොහෝ දෙනා අතින් සිද්ධ වෙන දෙයක්. ඒක වළක්වන්නට හරි අමාරුයි. හැබැයි ඒක උදාහරණයක් කවුරු හරි ආවොත් එම සුවදුක් කතා කිරීම, ජීවිතයේ තොරතුරු කතා කිරීම, ඒවා අයිතිවන්නේ නැහැ. මේක ගොඩාක් වෙලාවට අන්න කතා ප්‍රවෘත්ති, අන්න අසවල්දේ මෙහෙම වුණා, අසවල්දේ මෙහෙම වුණා ආදී දෙසට කතා ප්‍රවෘත්ති ශ්‍රවණය කිරීම, ඒව ප්‍රකාශ කිරීම තමයි මෙතන ගොඩක් වෙලා තියෙන්නේ. හැබැයි ඒ කතාවක් වුණත් රටේ වෙන ප්‍රශ්නයක්, දේශපාලන කතාවක්, පුද්ගලයෙක් ගැන කතාවක්, රජ කෙනෙක් ගැන කතාවක්, සොරුන් ගැන කතාවක්, ඔවුන්ට වෙච්ච හානිය, ඔවුන්ගේ දියුණුව, ඒකෙන් ගත හැකි ආදර්ශ, රටට වෙන සෙත, අයහපත, මේ ආදී ලෙසට අර්ථය, ධර්මය මිශ්‍ර කරගෙන ඒවා කතා කරනවා නම් ඒ සඳහා ඒ කතාව යෙදෙනවා නම් ඒතකොට සම්පප්පලාප වන්නේ නැහැ. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ මේ සම්පප්පලාප කියන කර්මයෙන් වළකිනකොට ඒ කෙනා හැමතිස්සෙම යහපත් වචනයක් කතා කරන්නේ. අර්ථවත් වචනයක් කතා කරන්නේ. දියුණුව පිණිස හේතු වෙන වචනයක් කතා කරන්නේ. මේක හරිම අමාරු රකින්නට තියෙන කර්මපද. ඒ නිසා භික්ෂූන් වහන්සේලාට 227ක් ශික්ෂාපද බුදුරජාණන් වහන්සේ ප්‍රාතිමෝක්ෂය පනවල කන්දකවලදී දහස් ගණන් ශික්ෂාපද පනවල තිබුණත් මේ සම්පප්පලාපේ සඳහා එකදු ශික්ෂාපදයක්වත් පනවා නැහැ. අපිට මුසාවාදයේ සම්බන්ධයෙන් ශික්ෂාපද 6ක් තියෙනවා ප්‍රධාන වශයෙන්. මුසාවාදයට සම්බන්ධ ශික්ෂාපද 6යි. තමන්ට නැති ධාන අභිඥාදී සම්බන්ධයෙන් බොරු ප්‍රකාශ කිරීමෙන් භික්ෂුව පරාජිකා වෙනවා. ඒක ව්‍යංගයෙන් ප්‍රකාශ කිරීමෙන් තුලසි යවතකටපත් වෙනවා. දැන් උදාහරණයකට අසවල් ආරන්නේ ඉන්න අසවල් කුටියේ ඉන්න ස්වාමින් වහන්සේ රහත් කියලා තමන් ගැන හිතලා කියනවා. කෙනා විශ්වාස කරත් ඒකට තුලසි යවත. මොකද කෙලින්ම කිව්වේ නෑ තමන් කියලා. ඊට පස්සේ තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් බොරුවට පරාජිකාවෙන් චෝදනා කරනවා. ඒක සංඝාදිශේෂ බරපතල යවත. තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් සංඝාදිශේෂ කිනවතෙන් චෝදනා කරනවා. ඒක පාචිත්ති යවත. නැත්තම් තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් රැට කෑව ආදිරිසට සුළු යවතකින් කුඩා යවතකින් චෝදනා කරනවා, ඒ බොරුවට චෝදනා කරනවා, ඒක දුෂ්කට ආපත්‍ය. එහෙම නැත්නම් මොනම ඒ පහටම අදාළ නොවන වෙන මොනව හරි බොරුවක් කිව්වොත් ඒක පාචිත්‍ය ආපත්‍ය. මේ විදිහට අපිට තියෙනවා බුසාවාදයේ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් එවත් හයක්. ඊළඟට පිසුනා වාචා කේලං කීම කියන එකත් අපිට එවතක්. ඊටසින ඕමස වාදයේ පරුසා වාචාවත් අපට ඇවතක්. ඒ කියන්නේ දස ආක්‍රෝෂ වස්තු වලින් වෙන ස්වාමින් වහන්සේලාට හිත රිදවෙන පරිද්දෙන් ඒ වචන ප්‍රකාශ කරොත් රූපය ගැන, එහෙම නැත්නම් කුලය ගැන, උන්වහන්සේලාගේ ඇවත් ගැන, උන්වහන්සේලාගේ රෝග ගැන එහෙම ප්‍රකාශ කිරීම පාචිත්‍ය ඇවතක්. තව කෙනෙක් තව ස්වාමින් වහන්සේ කෙනෙක්ට ඒ වගේ ප්‍රකාශ කරාම ඒ පණිවිඩය අරගෙන ගිහිල්ලා අනිත් ස්වාමින් වහන්සේට බේද කරන අදහසින් හෝ ප්‍රියභාවයේ කැමති වෙලා ප්‍රකාශ කිරීමත් ඇවත. ඒක පේසුඤ්ඤ පිසුනා වාචාවෙන් ඇවත් සිද්ධ වෙනවා. හැබැයි සම්පප්පලාපයට ඇවතක් පනවලා නැහැ. ශික්ෂාපදයක් නැහැ. දේශනා කරලා තියෙනවා දෙතිස් කතා කරන්නට එපා. දෙතිස් කතාවෙන් වලකින්න. හැකි පමණකින් දුර වෙන්න. ධර්මීය කතාවක යෙදෙන්න. ඒකට ඒ වගේ ශික්ෂාපදයක් නොපනවන්නට හේතුව පින්වතුනි ඒක හරි රකින්නට දුෂ්කර ශික්ෂාවක්. දුෂ්කර අමාරුයි ඒක ක්‍රමයේ රකින්නට. ඒක ශික්ෂාපදයක් පැනවුවොත් බොහෝ භික්ෂුන් වහන්සේ මොකද කතාව කියන එකට ඔය කියන අර්ථයෙන් ධර්මයෙන් විනයෙන් තොර වූ කතා ප්‍රවෘත්ති වලින් සම්පූර්ණයෙන් වැළකී ඉන්නවා කියන එක ලෙහෙසි දෙයක් නෙවෙයි. ඒ කෙලෙස්ය දුරවන්නේ පින්වතුනි අරිහත් මාර්ගඥානෙන්. අනාගාමීන් වහන්සේගෙන් පවා සම්පප්පලාප සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි මේකට ශික්ෂාපදයක් වෙනම පනවලා නැත්තේ. නමුත් ඒ සම්පප්පලාපෙන් වැළකීම කියන දේ කවුරු හරි ඉතාම ඕනෑකමින් අනුගමනය කළොත් ඒකෙන් කියවෙන්නේ වෙන දේවල් කතා කරන්න බෑ කියන එක නම් නෙවෙයි. කතා කරන්නට පුළුවන්. නමුත් ඒ හැම දෙයක්ම අර්ථයට, ධර්මයට, විනයට ගලපලා කතා කරන්න. රටේ තොටේ ප්‍රශ්නයක් වුණත් සොරකමක් ගැන කතා කරා. ඒකෙන් වෙන හානිය, ඒක වෙච්ච හැටි ඒක කර්මයට සම්බන්ධ කරලා නැත්නම් ඒක රටේ තියෙන ගැටලුවක් ආදී ලෙසට මේ ආදී ලෙසට ඒක ඥානවන්තව කතාවක් කරනවා. ඒක උදාහරණයකට තේරුම් ගන්න අපි දැන් විද්වතුන්ගේ කතා අහනවනේ රූපවාහිනියේ නැත්නම් සමාජ මාධ්‍ය සමහර විද්වතුන් හොඳ කතා පවත්වනවා අපි අහගෙන ඉන්නවා. අපිට තේරෙනවා මේ කතාව ඇහුවම යමක් අපිට වුණා. යම් දියුණුවක් අපිටලු සිද්ධ වුණා. අපේ දැනුම වර්ධනය වුණා. එහෙම නැත්නම් අපිට ලව අදිෂ්ඨාන ඇති වුණා. අපි ලෝකයේ දිහා බලන කෝණේ වෙනස් වුණා. ධර්මදේශනාව කියන එකත් එහෙම එකක්. අපි ලෝකයේ දිහා බලන කෝණේ වෙනස් වෙනවා. අපේ සීලය දියුණු වෙනවා. දානමය හැකියාව වැඩි වෙනවා. අපේ ද්වේෂය ආදී අඩු වෙනවා. මේ වගේ අර්ථහාන්විත දෙයක්. ඒතර විද්වතුන් හොදට කතා කරනකොට අපි රසවත්වේ කතා අහා සිටිනවා. ඒ විද්වත් මණ්ඩල කතා කරනකොට. ඒකෙන් වෙන්නේ අපේ අපිට හොඳ චින්තනයක්, දැනුමක්, අවබෝධයක් පැමිණෙනවා. එතකොට මේ වගේ දේවල් තමයි සම්පප්පලාපිට විරුද්ධ කතා. සම්පප්පලාපය කියන එකෙන් වන්නේ ආස්වාදයක් තියෙනවා, රසාස්වාදයක් තියෙනවා, වින්දනයක් තියෙනවා, විනෝදයක් තියෙනවා. නමුත් අර කියපු ගුණධර්ම දියුණු වීමක් සිද්ධවන්නේ නැහැ. ගුණධර්ම දියුණු වීමක් සිද්ධවන්නේ නැහැ. එතකොට හුදු කතා ප්‍රවෘත්තියක් අහනවා ආස්වාදයේ පිණිස ඒ කාලයේ කාදමීමක්. එින් අර්ථයක් සිද්ධ වෙලා නැහැ. ඒක සමහර ලාට සමාජ මාධ්‍ය වල ඉන්නකොට ගොඩාක් අයට සිද්ධ වෙන දෙයක්. සමහර දේවල් බලාගෙන යනවා. අවසානයේදී අපරාධයක් නේද කිසිම අර්ථයක් උන්නේ නැහැ මගේ ජීවිතයට කියලා. ඒකෙන් කියවෙන්නේ බලන හැම එකකෙම සම්පප්පලාපේ සිද්ධ වෙනවා කියන එක නෙවෙයි. ඒක විශේෂයෙන්ම තමන් කියන්නට ඕනේ. අහන කෙනාට නෙවෙයි මේක තියෙන්නේ ඇත්තටම. තමන් කීම තමන් ප්‍රකාශ කරනවා. තමන් මේ වගේ අනර්ථකර දෙයක් ප්‍රකාශ කරනවා. අහන කෙනාටත් ඒකෙන් අනර්ථයක් තමයි වෙන්නේ. නමුත් සම්පප්පලාප කර්මපතේ කර්මයේ සිද්ධවන්නේ ඒක ප්‍රකාශ කරන කෙනාට. එතකොට අපි මේ වගේ කතා අහගෙන ඉඳලා යනකොට අපිට හිතෙන අපරාධයක් අපිට උනේ. කාලේ අපරාධ. මීට වඩා හොඳයි නේද බණක් ඇහුවනම්. මීට වඩා හොඳයි නේද අසවල් විද්වතාගේ කතාව ඇහුවනම්. මීට වඩා හොඳයි නේද පොතක් කියවුවනම්. භාවනාවක් කරා නම් කියලා පස්සේ පසුතැවීමක් එනවා තමන්ගේ හිතට. එතන මේ එන්නේ පිංගොත්තුනි ඥාණයෙන් බලන්න. සමහර කෙනෙක්ට මේ ඥාණයෙන් තේරුණා මේ අපරාධයක් උනේ කියලා. ওই සම්පප්පලාපය කියලා කියන්නේ කාලය කාදමන. අර්ථය නැසන, දියුණුවට පාර නැති කරන, දියුණුවට වෙන්නට තිබිච්ච අවස්ථාව මගහරවන දෙයක්. ඒතර සම්පප්පලාපයෙන් වැළකිච්ච කෙනා කියලා කියන්නේ විශිෂ්ට චරිතයක්. සුළු කෙනෙක් නෙවෙයි, විශිෂ්ටයි. එයා කතා කරොත් කතා කරන්නේ අර්ථහන්විත දෙයක්. එයා කතා කරොත් කතා කරන්නේ දියුණුවට හේතු වෙන දෙයක්. නමුත් මේකේ කොහොමද සීමා මායින් පනවා ගන්න එක හරි අමාරුයි. ඒ ගොඩක් වෙලාවට මම කතා කරේ ඒ වගේ දෙයක්ද නැද්ද කියලා සැක වෙන්නට පුළුවන්. මොකද සාමාන්‍ය ලෝකේ කතා බහ වෙනකොට සම්පූර්ණයෙන් හැම තිස්සෙම අර්ථහන්විත දෙයක්ම කතා කරනවා කියන එක කරන්නට බෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒකට ශික්ෂා පදයක් පනවා නැත්තේ. පනවලා තිබුණා නම් භික්ෂුන් වහන්සේට ලොකු සැක උපදිනවා. සහ ඒක ගොඩාක් ඇබ්නෝමල් නැත්තම් අසාමාන්‍ය දෙයක් වෙන්නට තියෙන්නටත් ඉඩ තිබුණා. හැබැයි කවුරු හරි සම්පප්පලාපෙන් වැළකී සිටිනවා නම් ඒ භික්ෂුව හැමතිස්සෙම අර්ථාන්විත දෙයක්ම කතා කරන. ඔහු ඇසුරු කරන්න කරන්න අර්ථයක්ම සිද්ධ වෙන දෙයක්. නමුත් ඒක හැමෝටම කරන්න අපහසු නිසා, ඒ මට්ටමට දියුණු වෙන්න අපහසු නිසා බුදුරජාණන් ශික්ෂා පදයක් පනවනවා. නමුත් මේ සම්පප්පලාපේ පිළිබඳ හොඳින් මේ විදිහට තේරුම් ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ නිසා අර්ථය, මං කියවන අර්ථය කියලා කියන්නේ නිරෝගී සම්පත්තිය, භෝග සම්පත්තිය, ධන සම්පත්තිය, මිත්‍ර සම්පත්තිය, එහෙම නැත්නම් දැනුම, ප්‍රඥා සම්පත්තිය. මෙන්න මේවා වර්ධනය වීමට හේතු නොවන කුසල අකුසල කර්ම විපාකාදී පිළිබඳ දැනුමට දියුණු නොවේ, දියුණුවට හේතු නොවන රාග දෝෂ මෝහ ප්‍රහාණය පිණිස හේතු නොවන කතා, ඒවා දේවල් අඩංගු වෙච්ච විනෝදයේ පිණිස පවතින සත්‍ය අසත්‍ය දෙක මිශ්‍ර වෙච්ච මේ වගේ කතා ප්‍රවෘත්ති, කියන්නේ කතා කිරීම ප්‍රකාශ කිරීම තමයි සම්පප්පලාපයේ ලෙස දක්වලා තියෙන්නේ. ඊළඟට අපිට හම්බ වෙනවා අභිජ්ජාව. අභිජ්ජාව කියලා කියන්නේ අනුන්සන්තක වස්තුව, අනුන්සන්තක දෙය තමන්ටම වේවා, මට වේවා කියන ප්‍රාර්ථනාව. ඒ කියන්නේ උදාහරණයකට සමහර වෙලාවට අනුන්ගේ වටිනා කියන දෙයක් දැක්කම හිතනවා ටිකක් එකල් පරිභෝග කරන්න, తాවකාලිකව ඉල්ල ගන්න, මිල දීලා ගන්න, එහෙම හිතෙන්නට පුළුවන්. ඒ උපපමණින් අභිජ්ජා කර්මපතයක් වෙනවා. ඒක ලෝභය, ඒක ආසාව. අභිජ්ජා කර්මපතයක් වෙන්නේ මේ දේ මට වේවා කියලා හිතෙන් ප්‍රාර්ථනා කරනකොට. ඒක ඊටාම නුසුසු ක්‍රියාවක්. ඒක ගැළපෙන්නේ නැහැ වෙන කෙනෙක් අයිතියට. ඒක ඒ අයිතිකාරය දැනගත්තොත් ඔහුගේ හිතටත් ඒක හරි හොඳමදි. මොකද දැන් මෙයා කැමති මේ දේ ගන්න සහ කැමති විතරනේ මේ දේ මට වේවා කියලා ප්‍රාර්ථනාවකුත් කරලා තියෙනවා. ඒක ගොඩක්ම පහත් දෙයක්. ඒ නිසා ඒ අභිජ්ජාව, ඒක ආසාවක් වෙන්න පුළුවන් වෙන කෙනෙක්ගේ වස්තුවක් දකිනකොට, වාහනයක් දකිනකොට, දුරකථනයක් දකිනකොට. එතකොට තමනුත් ඒක දවසක ගන්නට ඕනේ කියලා හිතනවා වෙන්නට පුළුවන්. ඒ දේ ලැබුණොත් හොඳයි කියලා හිතනවා වෙන්නට පුළුවන්. ඒ කියන්නේ ලැබුණොත් හොඳයි, මට දුන්නොත් මෙයා මේක හොඳයි කියලා හිතන. එහෙම නැතුව කෙලින්ම මේ දේ මට වේවා, මටම වේවා කියන පහත් හිතෙන් ඒ දේ සිටීම තමයි අභිජ්ජාව කියලා කියන්නේ. ඊට පස්සේ එනවා ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියලා කියන්නේ තරහව. තරහව කියන එකෙත් පිංගතුනි සමහර වෙලාවට සමහර සත්තු කෙරෙහි, සමහර මිනිස්සු කෙරෙහි අපිට තරහව ඇති වෙනවා. විශේෂයෙන් ඕක මදුරුව වැනි කෘමි සතුන් සම්බන්ධයෙන්, මැස්සෝ වැනි සත්තු සම්බන්ධයෙන් අපිට ගොඩක් ඇති වෙනවා අපිට කරදර නිසා. ගෙදර දොරේ ඉන්න මීයෝ, කරපොත් වගේ සත්තු කෙරෙහි ඇති වෙනවා. සමහර වෙලාවට ගොඩාක් මේක ඇති වෙනවා ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන්, අනුන්ට හානි කරන අය සම්බන්ධයෙන්, පාතාල වැක්‍රියා කරන අය සම්බන්ධ, දාමරිකයෝ සම්බන්ධයෙන් ලොකු තරහක් අපිට ඇති වෙනවා. ඒ ඇති වෙලා සමහර ලාට මේක ගොඩාක් දුරදිග යනවා. දුරදිග යනවා කියන්නේ බලවත් මට්ටමට මැත් වෙලා මොහු මැරේවා, නැසේවා, වෙනසේවා කියලා හිතනවා. මොවුන් හිටියේ නැත්තම් හොඳයි කියලා හිතනවා. ඉක්මනටම මේ කට්ටිය වඳ වෙලා යනවා නම් හොඳයි කියලා හිතනවා. සමහරලාට ලොකු මැස්ස එහෙම ඉන්න කාලවලදී හිතෙනවා මේ සත්තු ටික ඉක්මනට වඳ වෙලා යන්නේ. කවද්ද වඳ වෙලා යන්නේ? යඳ වෙලා යන්නෙත් නෑනේ. මොන කරදරයක්ද කියලා හිතනවා. මදුරුවෝ ගැන හිතනවා. මීයෝ ගැන හිතනවා. මේ වගේ සිතිවිලි මේ සත්වයාගේ නැසීම, වෙනසීම, බලාපොරොත්තු වෙන, කැමති වෙන, ප්‍රාර්ථනා කරන ගතියක් ආවොත් ඒකට කියනවා ව්‍යාපාදය කියලා. නැසේවා, වෙනසේවා, ඉක්මනින්ම වඳ වේවා, දුරු වේවා, තුරන් වේවා ආදී ලෙසට හිතීමට කියනවා ව්‍යාපාදය. හුදු ද්වේෂයක් ආවොත් මේක කරදරයක්. මේ කට්ටිය ඉවත් වෙලා යනවා නම් හොඳයි. මේ කට්ටියකින් වෙන් වෙලා ඉන්න පුළුවන් නම් හොඳයි. ආදී ලෙසට අපි කල්පනා කරොත් ඒක ඒක සමහරවිට නුවණින් හිතන්නටත් පුළුවන්. සමහරට කේන්ති ගිහිලා හිතන්නට පුළුවන්. ඒතකොට ඒක හුදු ව්‍යාපාද කර්මයක් විතරයි. කර්මපතයක් වෙන්නට නම් පින්වතුනි, ඒ සත්‍යයාගේ විනාශය ප්‍රාර්ථනා කරන්නට ඕනේ. විනාශේ කැමති වෙන්නට ඕනේ. විනාශේ බලාපොරොත්තු වෙන්නට ඕනේ. ඒතකොට ඒක අකුසල කර්ම. ඒක බරවත් කර්මයක්. ඒක අකුසලයක්. ඒ දෙකම මනසින් සිද්ධවන්නේ. ඒකට කායික වාචික ක්‍රියාකාරන්නට අවශ්‍ය නැහැ. වචනෙන් කියන්නටත් පුළුවන්, සාප කරන්නට පුළුවන්. මොන කරදරයක්ද මැරිලා යන්නෙත් නැහැ, නැති වෙන්නෙත් නැහැ කියලා සමහරවිට මේක ව්‍යාපාදයක්. ඒක වචනෙන් කරත් ඒක ව්‍යාපාදයක්. මේක කර්මපතයක් වින්ගතුනි. මේක අපාය ප්‍රතිසන්දී ගෙන දෙන්නට පුළුවන් මරණාසන්න ඉදිරිපත් වෙනවා. වෙන කෙනෙක්ගේ වස්තුව මට වේවා කියන ප්‍රාර්ථනාව ඇති වෙලා ඒක හුදු කැමැත්තක් ඇතිවීම කියන එක නෙවෙයි මේ. තමන්ම ස්වභාවයෙන් මේක මට වේවා කියලා කැමැත්තෙන් මේ ගැන හිතනවා. ඒක තමයි අභිජ්ජාව කියලා කියන්නේ. ඒක බරපත් බලවත් සිතවිල්ල. ඒ සිතවිල්ල ඇති වුණොත් ඒක අපාය ප්‍රතිසන්දියක් ගෙන දෙන්නට පුළුවන්. එන මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දිට්ඨිය නම් ලෝකෙක ඕන තරම් තියෙනවා. ගොඩාක් තියෙනවා. එහෙන් කර්මපත භවට පත්වන්නේ. කර්මපත කියන එකේ තේරුම නැවත මතක් කරොත් ප්‍රතිසන්දියක් ලබා දීමට හේතු වන්නා වූ කර්මය. ඒක තමයි කර්මපතේ. ඇත්තම ගත්තොත් ඒ කර්මපත ඒ ක්‍රියාකාරකම් තමයි කර්මපතේ වන්නේ. ඒ ක්‍රියාකාරකම් තුල කර්මය රැස් වෙනවා. ඒ චේතනාව ප්‍රතිසන්දියක් ගෙන දෙනවා. ඒතර ප්‍රතිසන්දියක් ගෙන දීමට හේතු වෙන චේතනාව නැගිටින්නේ, හටගන්නේ කවර ක්‍රියාකාරකම් වලද? ඒට පත භූත වුණු මාර්ගය හේතු වෙච්ච දේ තමයි කර්මපතේ බවට පත්වන්නේ. එතකොට කර්මපතයක් වෙන මිත්‍යා දිට්ඨිය තමයි පිංගතුනි කර්මය, කර්මඵලය විශ්වාස නොකරන දෘෂ්ටිය. ඒක නිකන් අහේතුකවාදය, නාස්තිකවාදය, අකිරියවාදය කියලා තුනක් තියෙනවා. නාස්තිකවාදය, අහේතුකවාදය, අකිරියවාදය. එතකොට අකිරියවාදයෙන් කියනවා, එකවාදයකින් කියනවා මේකේ කර්මයක් නැහැ කියලා. තව වාදයකින් කියනවා විපාකයක් නැහැ කියලා. තව එකකින් කියනවා හේතුඵලයක් නැහැ. එහෙම නැත්නම් කර්ම විපාක දෙකම නැහැ. තවත් විදිහකින් මේ සත්වයාගේ ශුද්ධිය, විසුද්ධිය සිද්ධ වෙන්නේ අහේතුකව. මේ ආදී ලෙසට දෘෂ්ටි අරගන්නවා. මේක නියත මිත්‍යා දෘෂ්ටි කියලා. ඒ දෘෂ්ටිය ගත්ත පමණින් මේක නියත වෙන්නේ නැහැ. ඒක නියත වන්නට නම් පින්වතුනි, ඒක නියත වුණා කියලා කියන්නේ ඒකාන්තයෙන් අපායගාමි වෙනවා කියන එක. ඒක ගත්තම ඒක පිළිගැනීම කර්මපතයක්. නමුත් මේක නියත වෙන්නට නම් තමන් භාවනා කරනවා වගේ ගැන කල්පනා කරලා හිතලා ඒක ගැන කන්වින්ස් වෙන්නට ඕනේ. ඒක ගැන ඒක පිළිගන්නට ඕනේ. ඒක තමන්ට ඔප්පු වෙන්නට ඕනේ. ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් එයා එතනදී නියත වෙනවා ඊළඟ ජීවිතේහි නිරේ උපදින්නට. ඒතර කෙනෙක්ට හිතෙන්නට පුළුවන් මේක ඇයි එහෙම දෙයක් තියෙන්නේ කියලා. ඒකට හේතුව තමයි පින්වතුනි ලෝකයේ යම් නියාම ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නියාම ධර්මයේ තමයි කර්මය නිසා ප්‍රතිසන්දිය, ඊළඟට ඒ ජීවිතයේදී නැවත කර්ම රැස් කිරීම නිසා නැවත ප්‍රතිසන්දිය, කර්ම රැස් වෙන්නේ කෙලෙස් නිසා. මේක තමයි අපි දැනගත්තත් නොදැනගත්තත් සිද්ධ වෙන ක්‍රියාවලිය ධර්මයේ හැටියට. එතන මේ ක්‍රියාවලිය උදාහරණයට මධ්‍යස්තව හිතන්න බලන්න. මේ ක්‍රියාවලිය සත්‍ය ක්‍රියාවලියක් නම් තමන් මේ කර්මයක් නැහැ, විපාකයක් නැහැ ආදී ලෙස හිතන්නේ සත්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන මේ ධර්ම නියාමයට විරුද්ධව සිටීමක්. සිටීමක් විතරක් නෙමෙයි, ඒක පිළිගැනීමක්. ඒකේ පිහිටා සිටීමක්. සම්මාදිට්ඨිය කුසලයක් වන්නට හේතුව තමයි ලෝකේ යම් ධර්ම නියාමයක් තියෙනවා නම් ඒ නියාමයට අනුකූලව, ඒට අනුගතව කල්පනා කිරීම. ඒකේ කෙලවර තමයි දැන් උදාහරණේ ලෝකේ සංස්කාර ධර්මය අනිත්‍යයි, සංස්කාර ධර්මය දුකයි, සංස්කාර ධර්මය අනාත්මයි, ඒ වගේම නිර්වාණ ධාතුව ප්‍රණීතයි, සැපයක්. මෙන්න මේ කියන යත අවබෝධයෙන් නැවත නැවත හිතන එක කල්පනා කරන එක තමයි විදර්ශනා භාවනාව කියලා. ඒ විදර්ශනා භාවනාවෙන් ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මය නැවත නැවත දකිනකොට නිර්වාණයේ සුඛ ස්වභාවය නැවත නැවත මෙනෙහි කරනකොට මේ වගේ කරගෙන යනකොට මොකද වෙන්නේ? අපිට ඒක ඔප්පු වෙනවා, ඒත්තු ගැනෙනවා, ඒ පිනොද කන්වින්ස් වෙනවා, ඒ ගැන එක සත්‍යයි කියලා ඒත්තු ගැනෙනවා අපිට. ඒත්තු ගැන්වෙනකොට අපේ සිතෙහි ශ්‍රද්ධාව, අධිමෝක්ෂය වගේ දේවල් මත පිහිටලා අපි ඒකේ ස්ථාවර වෙනවා, පිහිටා සිටිනවා. ඒකට කියනවා සම්මත්ත නියාමයට බැස ගන්නවා කියලා. ඒක මාර්ගසිත. ඒ වෙලාවේ ඇති වෙන ස්ථාවර භව, නිශ්චිත භව, පිළිගන්න භව, ඒ කියන්නේ යමක් දැකලා 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 ඒක ගැන සැකදුරු වෙනවා. දැන් අපිට කවුරු හරි කෙනෙක් කරෙහි හොඳ වැඩ කරනවා කරනවා නිතර නිතර දකිනකොට ඔහු කෙරෙහි තිබුණා නම් යම් සැකයක්, ඔහු කෙරෙහි තිබුණා නම් යම් අවිශ්වාසයක් ඒක දුරු වෙනවනේ. මේ කෙනා හරි හොඳ කෙනෙක්. කාලයක් ඇසුරු කරනකොට ඔහුගේ ජීවිතේ විනිවිද දකිනකොට ඔහුගේ චරිත ස්වභාවයේ විනිවිද තේරෙනකොට මේනම් සත්පුරුෂයෙක් නම් නිෂ්ඨාවට පැමිණෙනවා. ඇත්තටම සත්පුරුෂයෙක් නම්. හැබැයි හිත ඇතුලේ තියෙනවා නම් වැරදි ගති කාලයක් ඇද්ද අපිට තේරෙන්න පටන් ගන්න මොනවා හරි අඩුවක් මෙතන තියෙනවා. මෙතන කරේ ප්‍රශ්නයක් මෙතන තියෙනවා. නමුත් සැබෑම සත්පුරුෂයෙක් නම් ඥානවන්තය ඇසුරු කරන්න ඇසුරු කරන්න පැහැදිලා ඔහුගේ තියෙන සත්පුරුෂ ගුණය ප්‍රකට වෙලා ඒ පිළිබඳ නිසක භව ඇති වෙනවා. එතන මේක ඇසුරු කරන සිද්ධවන්නේ. ඒ වගේ තමයි විදර්ශනා භාවනාවේදී නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මේ නැවත නැවත මෙනෙහි කරනකොට, සියවර දහස්වර ලක්ෂවර මෙනෙහි කරනකොට, ඒක ප්‍රකට වෙනකොට, ඒක හිතට ඔප්පු වෙනකොට මොකද වෙන්නේ? අපේ සිත මේ දේවල් සියල්ල අනිත්‍යයි දුකයි අනාත්මයි නිර්වාණ ධාතුව තමයි මේ දුකෙන් මිදිච්ච අවස්ථාව කියලා නිෂ්ඨාවකට පැමිණෙනවා. ස්ථිර විශ්වාසයකට පැමිණෙනවා. ස්ථිර ඒකේ පිහිටා සිටිනවා. ඒ වෙලාවේදී මොකද වෙන්නේ? අර සංස්කාර කෙරෙහි තියෙන ඇලීම දුරු වෙනවා. මේක තමයි සම්මත්ත නියාමයට බැස ගැනීම. ඒ විදිහටම කවුරු හරි කෙනෙක් මේ හේතු මත කර්මයක් නැත, මේ හේතු මත විපාකයක් නැත, මේ හේතු මත අහේතුකය, මේ සියල්ල ඉබේ හටගත්තාය, මේ ආදී ලෙසට ගැඹුරින් හිතනකොට සමහර කරුණු පේන්න පටන් ගන්නවා. මොකද හේතුව ලෝකයේහි සත්‍ය කියන එක ඉරහඳ වගේ ප්‍රකට දෙයක් නෙවෙයි. ඉරහඳ වගේ ප්‍රකට දෙයක් නම් සත්‍ය අහ ඔලු උඩ බැලපු ගම ඉරහඳ පේනා වගේ සත්‍ය කියන එක ඒ වගේ දෙයක් නම් මේ ලෝකයේහි කවදාවත් මේ තරම් දෘෂ්ටි නානත්වයක් තියෙන්නට බෑ. මොකද හැමෝටම සත්‍ය ප්‍රකට වෙන්නට ඕනේ. නමුත් වෙන්නේ මොකක්ද? සත්‍ය ක්‍රියාත්මක වුණාට ධර්ම නියාමය වෙන දේවල් පෙනෙන විදිහට තමයි සත්‍ය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා බලනකොට එක එක ක්‍රමවලට සත්‍යයට පේනවා. මේක දෙවියෙක් මැව්වා වෙන්නට පුළුවන්. ඒකටත් හේතු තියෙනවා. එහෙම පේනට හේතු සාධක තියෙනවා. මේ සියල්ල ඉබේ හටගත්තා වෙන්න පුළුවන්. එහෙම පේනට හේතු සාධක තියෙනවා. මේ සියල්ල සදාතනිකව හැමදාම ක්‍රියාවලිය තිබුණා කියනට හේතු සාධක පේනවා. ඒ නිසා තමයි ලෝකයේ දාර්ශනිකයෝ නානා විදිහට ලෝකේ විස්තර කරන්නේ. ඔවුන්ට පෙනෙන හැටි. ඒ හැමෝටම යුක්තියක් තියෙනවා. ඒ හැමෝටම හේතුවක් තියෙනවා. එතකොට කවුරු හරි මෙහිදී වැරදි යුක්තියක්, වැරදි හේතු ටිකක් පිළි අරගෙන ඒක බලාගෙන යනකොට ඔහුට ඒ පැත්තට කරුණු පේන්නට පටන් ගන්නවා. ඒක හැටියක්. අනිත් පැත්තට හිතනකොට, සත්‍ය වශයෙන් හිතන ඒකට කරුණු පේන්නට පටන් ගන්නවා. එතකොට කොහොමද තීරණය කරන්නේ හරිද වැරදිද කියලා? ඒකට තමයි ඥානයේ විමසීම අවශ්‍ය වන්නේ. සමහර කෙනෙක් විමසගෙන යනකොට අනිත් පැත්තට යන එක වළක්වන්නට බෑ. ඒක ලෝකේ හැටියක්. එහෙම නැත්තම් මේ සත්‍ය හැමෝම සම්මා දිට්ඨියට පැමිණිලා දුක කෙලවර කරන්නට ඕනේ. ඒක වෙන්නේ නැහැ. මේ ලෝකේ හැටි තමයි සමහර චිත්ත සන්තහනවලට මේ සත්‍ය අල්ලගන්නට අමාරුයි. සමහරු සත්‍ය පිළිගන්නවා. සමහරු සත්‍ය විශ්වාස කරනවා ශාස්ත්‍රවරයා කෙරෙහි විශ්වාසයේ තබාගෙන. සමහරු මේ සත්‍ය විනිවිද දකිනවා. සමහරුට සත්‍ය තේරෙනවා. බුදුවරු වගේ බෝධිසත්ත්වවරුන්ට, බුදුවරුන්ට මේ සත්‍ය අතේ තියෙන රේඛා වගේ ප්‍රකට කරගන්නට තරම් උනාසෙලා ඥානයේ කාලයක් තිස්සේ දිනු කරනවා. ඒ ඥානෙට උපකාරයි නිහතමානීකම. ඒ ඥානෙට උපකාරයි විවෘත මනස. ඒ ඥානෙට උපකාරයි වැරදි හදා ගැනීමට තියෙන ඉඩ. ඒ ඥානෙට අවශ්‍යයි කරුණා, මෛත්‍රිය ආදී ගුණධර්ම. ඒ වගේම මේ ඥානෙට අවශ්‍යයි අන් අයට ගරු කරන බව. මේ වගේ පරිෂ්කාර සහිතව තමයි මේ ඥානයේ ටික ටික දිනුවන්නේ. ඒතර මානෙ, දිට්ඨිය වගේ දේවල් අඩු වෙලා යනකොට තමයි වරදිනට පුළුවන්. වැරදි මාර්ගවල යන්නට පුළුවන්. නැවත නිවැරදි කරගෙන මේ මාර්ගයට එන්නට පුළුවන් වන්නේ. ඒ නිසා නමුත් මේ සියලු දේවලින් පරිපූර්ණව හැම සත්‍යයාටම නිවැරදි මාර්ගයේ යන්නට නොලබෙනවා. ඒක ලෝකෙ තියෙන ඇත්තක්. එනිසා තමයි වැරදි මාර්ගකට ඕන තරම් සත්තු යන එක වළක්වන්නට නතර කරන්නට බෑ. බුදුරෙයටවත් ඒක සම්පූර්ණයෙන් නතර කරන්නට හැකියාවක් නැහැ. එනිසා තමයි අන්‍ය තීර්ථක කියන වචනේ පවා ධර්මයේ සඳහන් වන්නේ අන්‍ය තීර්ථකයන්ගෙන් වෙන්වීමක් භික්ෂුන් වහන්සේලා ලොකුවට තියෙන. ඒ කියන්නේ සමගියෙන් ඉන්නට ඕනේ, කටයුතු කරන්නට ඕනේ. නමුත් සීමාමයින් පැනවිලා තියෙන. ඉතින් එතකොට මේ විදිහට වැරදි දෘෂ්ටිය නැත්තම් වැරදි අදහස අර විදර්ශනා වඩනවා වගේ, නිවැරදි අදහස විදර්ශනාවෙන් වඩලා තේරුම් ගන්නවා වගේ වැරදි විදිහට කල්පනා කරනකොට ඔහුට තේරෙන්න පටන් ගන්නවා ඇත්තටම කර්මයක් නැති වෙන්නට ඕනේ, විපාකයක් නොතිබිය යුතුයි. මේකට හේතු සාධක පේනවා. ඒක හොඳට භවනා කරන්න වගේ, ඒක මෙනෙහි කරලා ඒක ගැන හිතගෙන හිතාගෙන යනකොට සිත එකඟ වෙන එකට මිච්ඡා සමාධිය කියලා, ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඒ වෙලාවේදී අර විදර්ශනාවේදී ඔප්පු වෙලා මාර්ගසිත උපදිනවා වගේ මේ කෙනාට කර්මයක් තිබිය නොහැක, විපාකයක් තිබිය නොහැක, අහේතුක අප්‍රත්‍ය හටගත්තේ ආදී ලෙසට තමන්ගේ සිත ඒ අදහස්වල බැස ගන්නවා. ඒක පෞද්ගලිකයි. ඒ බැස ගන්නකොට ධර්මයේ දැක්වෙනවා එතෙන් පටන් ඒ ජීවිතේ පුරාවට බුදුවරු 100ක් ඇවිල්ලා බණ කිව්වත් ඔහුගේ හිත වෙනස් කරන්නට බෑ. සෝවාන් ආරයන් වහන්සේ කෙනෙක්ව නැවත සම්මා දිට්ඨියෙන් ගලවන්නට බෑ. කවුරු ඇවිල්ලා බණ කිව්වත් මාර්යා බුද්ධ වෙස්යෙන් ඇවිල්ලා බණ කිව්වත් ඒක වළක්වන්නට බෑ. ඒකට හේතුවක් තමයි කෙලිසුත් නැහැ. නමුත් ඒ තරම් ස්ථාවරයි. ඒ වගේ තමයි අර නියත මිත්‍යා දෘෂ්ටියට පත්වෙච්ච, ගොඩාක් මානසිකාර කරලා ඒතනට පත්වෙච්ච පුද්ගලයාව නැවත ගලවන්නට ක්‍රමයක් නැහැ මේ ජීවිතයේ ඇතුළතදී. මොකද ඔහු ඒ තරම් ස්ථාවරව එහි පිහිටා සිටිනවා. ඒකට එන්නේ ඒක මානසික සිද්ධියක්. ඔහු කල්පනා කරලා ඒකේ ස්ථාවර භාවයට පැමිණීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ওই විදිහට මේ තමයි නියත මිත්‍යා දෘෂ්ටි. මේක තමයි කර්මපතයක් බවට පත් වෙන්නේ. තවත් මිත්‍යා දෘෂ්ටි වෙන කර්මපතයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් දැකපු සමහර දේවල් ප්‍රතික්ෂේප කරමින් ඒක උදාහරණයකට ඒක අපි දක්වනවා. අරිට්ට කණ්ඩක කියන සාමණේරවරු දෙන්නාට බුදුරජාණන් වහන්සේගේ ආඥා චක්‍රයට විරුද්ධව සිටිවිලි පහළ වුණා. ඒ සිටිවිල්ල තමයි ඒ දෙදෙනා අතර සිටිවිල්ලක් ඇති වුණා. දෙදෙනාට දෙපාරට ඒ සිටිවිල්ල ආවේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පනවා තිබෙනවා භික්ෂූන් වහන්සේලාට පරාජිකාව අකපයි. ඒ කියන්නේ මෛතුන ධර්මයේ යෙදීම අකපයි. ඒක සිද්ධ කිරීම කැප නැහැ. ඒ වගේම රාගසිතින් අන් අයගේ කයවල් ස්පර්ශ කිරීම ඒවා ගැළපෙන්නේ නැහැ. නමුත් ගිහි කෙනෙක්ට, ගිහි අයට මේ දේවල් සිද්ධ කරමින්ම මාර්ගඵල අධිගමනය කිරීමත් කරන්නට පුළුවන්. ඒ නිසා අපි දන්නවා විසාකා මහ උපාසිකාව දරුවෝ 20ක් වැදුවා. අනාථ පිණ්ඩික සිටුවරයාට දරුවෝ සිටියා. ඔහු කාමභෝගී ගිහියෙක්. ඉතින් මේ වගේ ඒ කාමභෝගීත්වයේ ඉඳලම මේ මාර්ගඵල අධිගමනය කරන්නට පුළුවන් නම් භික්ෂූන් වහන්සේලාට තවත් බොහෝ තැන්වලදී සුවපහසු ඇතිරිරි අනුදැනව දාරා තිබෙනවා. උච්චාසයන මහාසයන කියලා කියන්නේ එතන සමහර ආසන ටිකක් විතරයි වළක්වලා තියෙන්නේ. එහෙම නැතු සියලු ඇතිරිලි වස්ත්‍රාභරණ වළක්වලා නැහැ. ඊටාම සුවපහසු ආසනවල වස්ත්‍රවල නිදාගන්නට සැතපෙන්නට අවස්ථාව තියෙනවා. පාවුරණ පාවිච්චි කරන්නට පුළුවන්. පොරෝනා පාවිච්චි කරන්නට පුළුවන්. සීමා සහිතයි නමුත් පුළුවන්. ඒ වගේ කායික සුව දෙන පොට්ටබ්බේ සුවපහසු පොට්ටබ්බ ස්පර්ශ කරන්නට භික්ෂූන්ට අවසරය තියෙනවා. හැබැයි කාමික අවස්ථාවලදී මෛතුන ධර්මයේදීත් වන්නේ ස්පර්ශයක්. මෛතුන ධර්මයේත් වන්නේ ස්පර්ශයක්. ඒක කායික ක්‍රියාවක්. ඒ කායික ක්‍රියාවෙත් තියෙන පොට්ටබ්බයක්. වස්ත්‍රවල තියෙන පොට්ටබ්බයක්. ඇඳපුටු මේසවල තියෙන පොට්ටබ්බයක්. ගිහි අයට මේ පොට්ටබ්බ දෙකම ලැබමින් මාර්ගඵල අධිගමනය කරන්නට පුළුවන්. භික්ෂූන්ටත් සමහර පොට්ටබ්බ විතරක් කැප වෙලා අනිත් පොට්ටබ්බ කියන්නේ ස්පර්ශයන් අකප වෙන්නට හේතුවක් පේන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පනවපු පළවෙනි පරාජිකාව මෛතුණයෙන් වැළකීම නිෂ්ප්‍රයෝජනයි. ඒක අනුගමනය නොකළා කියලා භික්ෂුවට මාර්ගඵල අධිගමනය කරන්නට බෑ කියලා තර්කයක් ගෙනාවා. මේ තර්කයේ ගෙනාවේ අභිධර්ම දැනුම, විනය දැනුම ආදිය මිශ්‍ර කරලා. ඒක ජින චක්‍රයට පහර දීමක්. ජිනයන් වහන්සේගේ, බුදුරජාණන් වහන්සේගේ ආඥා චක්‍රයට විරුද්ධව යෑමක්. එතන තිබුණේ ධර්මයේ විපරීත වීමක් විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ධර්මයක් මත පිහිටලා යම් ශික්ෂාපදයක් පැනවුවා නම් ප්‍රධානම ශික්ෂාපදේ භික්ෂුන් වහන්සේලාගේ ජීවිතයේ තියෙන පූලිකම ශික්ෂාපදේ මෛතුණයෙන් වැළකීම. ඒක තමයි නම්බර 1. ඒක තමයි භික්ෂුත්වයේ තියෙන හරය සහ සාරය. ඒතර ඒ ශික්ෂාපදයට විරුද්ධව මොහිතුවා. ඒක කර්මපතයක් බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි පින්වතුනි භික්ෂුත්වය කියන කියනකොට ඒක ගිහි භාවයත් එක්ක සංසන්දනය කරන්න සුදුසු නැහැ. ඒක වෙනම තත්වයක්. ඒ භික්ෂුත්වයට පැමිණෙනකොටම ගිහියන්ගෙන් වෙන් වෙනවා, ගිහි ස්වභාවයෙන් වෙන් වෙලා ගරබන්ධණයෙන් මිදිලා ඒ වගකීම් වලින් මිදිලා වාසය කරන අවස්ථාවක් තමයි භික්ෂු ජීවිතයේ ශ්‍රමණ ජීවිතය කියලා කියන එක හැම ශ්‍රමණයෙක්ටම වළංගුයි. ඒක භික්ෂුන් වහන්සේ විතරක් නෙවෙයි, ශ්‍රමණත්වයේ තියෙන මූලික අංගයක්. ඒ ශ්‍රමණත්වයේ තියෙන මූලික අංගයේ මූලිකම ශික්ෂාපද ටිකක් තමයි මිල මුදල් පරිහරණයෙන් වැළකීම. ඒ වගේම රන් රිදී මුතු මැණික් ආභරණ පැළඳීමෙන් වැළකීම, මල් ගන්ධ සුවඳ විලවුන් දැරීමෙන් වැළකීම, නච්ච ගීත වාදිතයන්ගෙන් වැළකීම, විකාල භෝජනයෙන් වැළකීම සහ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීම. එතකොට මේ භික්ෂුත්වයට පැමිණිලා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයේ බවට පත් වෙනකොට උන්වහන්සේ පනවා තිබෙන ඒ සංඝ සමාජයේ ජීවත් වෙනකොට උන්වහන්සේගේ අනක් කියලා එකක් තියෙනවා. උන්වහන්සේ පනවපු අන ටිකක්, උන්වහන්සේ පනවපු සීමා ටිකක් තියෙනවා. ඒකෙදි උන්වහන්සේ ප්‍රකාශ කර සිටිනවා, මගේ සමාජයේ යමෙක් ඉන්නවා නම්, භික්ෂුවක් ලෙස පෙනී සිටිනවා නම් මේ ක්‍රියාකාරකම් නොකළ යුතුයි. ඒතර ආඥා චක්‍රයක්, ආඥාවක් පනවා තිබෙනවා. පළවෙනියෙන්ම මෛතුන ධර්මයේ ඉදිච්ච කෙනාට මේක බලපෑවේ නැහැ. මොකද ඒ වෙනකොට ආඥාව පනවා තිබුණේ නැහැ. ඒ නිසා අරිට්ඨ භික්ෂුවගේ කතාවේ යම් ඇත්තක් තියෙනවා. ඒ ක්‍රියාව සිද්ධ කර පමණින් භික්ෂුවකගේ අධිගමය වාරණය වන්නේ නැහැ. නමුත් ගැටලුව තියෙන්නේ බුදුරජාණන් වහන්සේ යම් වෙලාවක මේ ශික්ෂා පැනවුවා නම් ඒ ශික්ෂා පැනවුවේ මොකද ඒ ක්‍රියාකාරකම මෛතුණයේ කියන එක තුල මාර්ගඵල කරා යන්නට පුළුවන් වුණාට ඒක ලොකු බාධකයක්. තව විශාල ලෙස මේක පස්සට අදිනවා. මේ ක්‍රියාව නිසා භාවනාව සමාධිය පහළට කඩා වැටෙනවා. ඒ ක්‍රියාවේ යෙදෙමින් භාවනාව කලින් කරට කරත් ඒකේ දියුණුව ඉතාම සෙමින් සිද්ධවන්නේ. සහ ඒක භික්ෂුත්වයට පැමිණි බ්‍රහ්මචාරී ජීවිත ගත කරන විශේෂයෙන් අනුන්ගෙන් යැපෙන ශ්‍රමණත්වයකට පත් වෙච්ච ලෝකෙහි බ්‍රහ්මචාරීත්වය ප්‍රකාශ කර සිටින පිරිසුවකට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ඒක සාසනයේහි ලොකු අර්බුද රාශියකට මුල්පාන හේතුවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රථම පරාජිකා ශික්ෂාපදේ පැනවුවා භික්ෂුන් වහන්සේලාට මෛතුණිය සම්පූර්ණයෙන් වාරණය කළෙමි. ඒක පණවන්නට කලින් ඒ ක්‍රියාවේදීච්ච භික්ෂුවට ඒක බලපෑවේ නැහැ. ඔහුට මහානකම පිහිටියා. ඔහු පරාජිකා වුණේ නැහැ. සුදින්න තෙරුන් වහන්සේ. එතකොට මේ ශික්ෂාපදේ පණවා තිනකොට විශාල අර්ථ සමූහයක් සලකා, ශ්‍රමණත්වයේ ගැන සලකලා, දුරදිග හිතලා, ශාසනයේ දුර කල්පනා කරලා, ශාසනයේ චිරපවැත්ම කල්පනා කරලා, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර සමගිය ගැන කල්පනා කරලා, මේ আদি අනේක ප්‍රකාර හේතු යුක්ති කල්පනා කරලා මේ පණවපු පළවෙනි පරාජිකා ශික්ෂාපදයට ශාසනයේ ඇතුළේ ඉඳලම විරුද්ධ වීම සහ ඒක ප්‍රයෝජනයක් නැහැ ඒ ප්‍රකාශ කිරීම ඉතාම බරපතල ක්‍රියාවක්. ඒකත් කර්මපතයක් බවට පත් වෙනවා කියලා ඒ ධර්මයේ සඳහන් කරලා තිනවා. ඒක විශේෂ කර්ම අකුදිමිත්‍යා දෘෂ්ටි කර්මපතය බොහෝ දෙනා කතා නොකරන අරිට්ඨ කණ්ඩක කියන සාමණේර දෙදෙනාට ඇති වුණා කියලා දක්වලා තියෙනවා. ඔවුන් දෙදෙනාට යම් විනය කර්ම ආදී සිද්ධ කරන්නට බුදුරජාණන් වහන්සේ අනදීව දාරලා තියෙනවා. ඒ විශේෂයෙන් කණ්ඩක සාමණේර සාරිෂ්ඨ භික්ෂුවට, සාමණේරයාට භික්ෂුවට කරන එක උක්කේපනීය කර්මයක්, සාමණේරයාට කරන එක නිස්සාරණීය කර්මය ලෙස දක්වලා තියෙනවා. ඒතර මේකත් විශේෂ අවස්ථාවක්. ඊට අමතරව තියෙනවා දෙසටක් මිත්‍යා දෘෂ්ටි, 20ක් සක්කාය දිට්ඨි. මේ දෘෂ්ටි කර්මපත බවට පත්වන්නේ නැහැ, පුදු කර්ම පමණයි. නමුත් ඒවා හොඳයි කියන එක නෙවෙයි කියන්නේ. කර්මපත බවට පත්වන්නේ නියත මිත්‍යා දෘෂ්ටි තුනයි. අර කියපු ආරිට්ට කණ්ඨක ආදී සාමණේරයන්ට ජිනයන් වහන්සේගේ ශික්ෂාපද සම්බන්ධයෙන් ඒ සිදු කරා වූ අදහස තමයි එතන අදහස් වන්නේ. ඒත් ඒකෙන් සමහර වෙලාවට සමහර ශික්ෂාපද අවශ්‍ය නැහැ කියලා හිතෙන්නට පුළුවන්. ඒක ගැටලුවක් නෙවෙයි. ඒක සමහර භික්ෂුන් වහන්සේලා ඒක රික්වෙස්ට් කරලා තියෙනවා. සමහරලාට ඉවිලීම් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා භික්ෂූන්ට අවශ්‍ය නම්, සංඝයාට අවශ්‍ය නම් සමහර ශික්ෂාපද සමූහණය කරන්නට පුළුවන්. ඒක කාලයට ගැලපෙන්නේ නැහැ කියලා තේරෙනවා නම් සමෝහණය කරන්න පුළුවන්. මේ කතා කරේ පළවෙනි පරාජිකාව කියන ශ්‍රමණත්වයේ මූලික රුධිරය බඳු ශික්ෂාපදය ගැන. ඒ ශික්ෂාපදයට විරුද්ධව අරවිදී සිටවිල්ල පැමිණීම කර්මපතයක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට මේ විදිහට ගත්තම පින්වතුනි දස අකුසල කර්මපතයක් තියෙනවා. ප්‍රාණඝාත, අදින්නාදාන, කාමමිච්ඡාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප, ඒ වගේම අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියලා. මේ කර්ම සියල්ල කෙරෙන්නේ අපි සාමාන්‍යයෙන් කියන මුල් කර්මපත තුනම. කාම මිච්ඡාචාරයේ දක්වා ප්‍රාණඝාත, අදින්නාදාන, කාමමිච්ඡාචාර කියන මේ කර්මපත තුන කාය කර්ම, ඒක හේතුව තමයි ප්‍රධාන වශයෙන් මේ කර්ම සිද්ධ කරන්නේ කය මුල් කරගෙන. එයින් ප්‍රාණඝාතයේ අදින්නා දානේ වචී කර්ම වාග් ద్వාරයේ සිද්ධ වෙන්නට පුළුවන්. නමුත් ඒවා තාම කාය කර්ම ලෙස හඳුන්වන්නේ. කාම මිච්ඡාචාරයේ අනිවාර්යෙන් කාය කර්මයක්. වෙන කෙනෙක් කාම මිච්ඡාචාරයේ යෙදුවා කියලා Tamanට කර්මපතේ සිද්ධවන්නේ නැහැ. ඒතර කාය කර්මයක් කියන එකේ තේරුම තමයි කය යොදවා සිද්ධ කරන කර්මයක්. කයක් යොදවා සිද්ධ කරනවා කියන එකේ තේරුම අපි හිතනවා මේ කර්මය පාප කර්මය සිද්ධ කරන්න. ඒ සිද්ධ කරන්න සිටිවිල්ල එනකොට ඒ සිතත් සමගම උපදිනවා චිත්තකිරිය වායෝ ධාතුව කියලා මුළු කය පුරා පැතිරිච්ච රූපයක්. ඒ චිත්තකිරිය වායෝ ධාතුව විසින් කය සහැල්ලු කරවල ක්‍රියාවට යෝග්‍ය පරිදි හසුරවනවා. යෝග්‍ය පරිදි කය හසුරවනවා. එතකොට ඒ චිත්තකිරිය වායෝ ධාතුව අධික චිත්තද රූප ටිකක්. ඒ චිත්තකිරිය වායෝ ධාතුවේ තියෙනවා කාය විඤ්ඤාත්තිය කියලා එක්තරා රූපයක්. රූපයක් කියන්නේ ඒක සිත ඒ වෙලාවේදී ඒ වායෝ ධාතුව හසුරවනවා. සිතට අනුකූල ලෙස හසුරවනවා. එතකොට තමයි මේ සිතට අනුකූල ලෙස රූපේ හැසිරෙන්නට පටන් ගන්නේ. එතකොට මේ කාය විඤ්ඤාත්තිය විසින් සිත විසින් කාය විඤ්ඤාත්තිය යොදාගෙන මේ කර්ජකය එහෙට මෙහෙට සොලවනවා. එතකොට දැන් ප්‍රාණඝාතයක් කරන්න සිත් උනාම ප්‍රාණඝාත කරන්නට ඕනේ කියන සිත ඇති වෙලා වායෝ ධාතුව ඒ ශරීර අවයව තුල හටගෙන ඒ අනුව ශරීරයේ මෙහෙවමින් විඤ්ඤාත්තියට අනුකූලව සේ ප්‍රාණඝාතය සිද්ධ කරනවා. වචී විඤ්ඤාත්තිය කා වචනයෙන් කරන මුසාවාද පරුසාවාච සම්පප්පලාප පිසුනා වාචා කියන කර්මපත හතර සිද්ධ කරනකොට අසවල්දී ප්‍රකාශ කරන්නට ඕනේ කියන සිතිවිල්ල තමන් තුළ උපදිනවා. ඒ උපදීමත් සමගම ඒ වෙලාවෙදිම කය හොලවමින් චිත්තකිරිය වායු ධාතුව හට ගන්නවා. එතකොට තමයි මේ දිව කට ආදී අපි හොලවන්නේ. ඒ වගේම මේ වෙලාවේදී ශබ්දයේ උපදවමින් ත්‍රිසිතක් උපදින. ඒ සිතෙන් සිතක් උපදිනවා, ශබ්දයක් උපදවමින්. ඒ ශබ්දයේ චිත්තජ ශබ්දයක්. ඒ වගේම මේ කයේ තියෙන ඒ කොටස් ඝට්ටණය වීමනුත් ඒ සද්දය ඇති කරවනවා. ඒ ඇති වෙන සද්දය සිතට අනුකූලව හසුරවනවා වචී විඤ්ඤාත්තිය කියලා රූපයක. ඒ අනුව අපි බලාපොරොත්තු වෙන සද්දය ඒ විදිහටම උසුරවා ගන්නට පුළුවන් වෙනවා. ඒකෙන් කරන්නේ සිත විචින් මේ ශබ්දය නියාමනය සිද්ධ කරනවා. සිත විචින් රූප කයේ හැසිරීම නියාමනය කරා සිත විචින් හටගන්න ශබ්දේ නියාමනය සිද්ධ කරනවා. මේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන දෙක තමයි කාය කම්ම ద్వාරය වචී කම්ම ద్వාරය කියලා කියන්නේ. ඒකට පාලිය කියන චෝපන කාය කියලා. චෝපන කාය මේ දෙක උපකාර කරගෙන තමයි අපි කයෙන් ක්‍රියාත්මක වන්නේ. ඒ වගේම හඬ යොදාගෙන යම් යම් ක්‍රියාකාරකම් සිද්ධ කරන්නේ. එතකොට ඊළඟට මනසින් වෙන කර්ම ගත්තම ජවන සිතින් සිද්ධවන්නේ ව්‍යාපාද අභිජ්ජා මිච්ඡාදිට්ඨි කියන තුන. දැන් ප්‍රාණඝාත අදින්නාදාන කියන මුසාවාද ආදී කර්මත් සියල්ල කරන්න සිත ඕනේ. දැන් කය උපකාර කරගෙන කරාට සිතෙන් තමයි කර්මය සිද්ධවන්නේ. සිතනේ කය යොදවන්නේ. ඒ නිසා මනෝද්්වාරයේ මේ හැම කර්මපතයකම වැඩ කරනවා. මනෝද්්වාරයත් මුල් කරගෙන කායද්්වාරයත් මුල් කරගෙන කායද්්වාර උපකාරයෙන් අපි කර්ම කරනවා. මනෝද්්වාරයේ මුල් කරගෙන වාග්ද්වාරයේ උපකාර කරගෙන කර්ම කරනවා. හුදු මනසින් විතරකුත් කර්ම කරනවා අවිජ්ජා ව්‍යාපාද මිච්ඡාදික්ටි කියන තුන. ඉතින් පින්වත්නි මේ විදිහට තමයි අකුසල කර්ම අපි අතින් සිද්ධවන්නේ. ඉතින් ඒක වළක්වා ගැනීම සඳහා අපි කරන්නට ඕනේ මේ අකුසල කර්මපත පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගෙන ඒ අකුසල කර්මපත නොවන පරිද්දෙන් අපේ සිත කය දෙක සිත කය වචනය කියන තුන්දර සංවර කර ගැනීම. ඒ සංවර කර ගැනීමට කියනවා සීලය කියලා. සීලයක් වෙනකොට අපි කරන්නේ මම ප්‍රාණඝාතයෙන් වළකිමි, අදින්නා දාණයෙන් වළකිමි ආදී ලෙසට අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒක සිතෙන් විතරක් කරන්නටත් පුළුවන්, වචනයෙන් කරන්නට පුළුවන්, එහෙම නැත්නම් කයින් විතරක් කරන්නටත් පුළුවන් කතා කරන්න බැරි කෙනෙක්ට. ඒතර ඒ විදිහට මේක අදිෂ්ඨානයක් සිත තුළ ඇති කරගන්නවා. ඒ අදිෂ්ඨානය ඇති වුණාට පස්සේ ඒ අදිෂ්ඨානේ නොබිඳ ඉන්න තාක්කල්, අදිෂ්ඨානේ අත නොහරින ඉන්න තාක්කල් තමන්ගේ సంతානෙහි ස්වෙන කෙනෙකුගේ සත්වයෙකුගේ ජීවිතයක් ඝාතනය කිරීමේ සිතින් කායාංග චලනයක් සිද්ධවන්නේ නැහැ. ඒ කියන්නේ වෙන කෙනෙකුගේ ශරීරයක් ඝාතනය කිරීම ජීවිතයක් ඝාතනය කිරීමට තමන්ගේ ශරීරයේ සෙලවීමට සමර්ථ සිත් ටිකක් උපදින්නේ නැහැ. ඒකට කියනවා සීලය සමාදන් වී සිටිනවා කියලා. ඒ වගේම වචනයෙන් සිද්ධ කරන ඒ වැරදි ක්‍රියාවන්, වැරදි හඬවල්, වැරදි ප්‍රකාශන උපදවන සිත් තමන්ගේ సంతානෙහි ඇති වෙන්නට දෙන්නේ නැහැ. ඒකට කියනවා වාචසික සීලය සමාදන් වී ඉන්නවා කියලා. ඒ වගේම තමන්ගේ හිත පාලනය කරගෙන අවිජ්ජාව ව්‍යාපාදේ මිච්ඡා දිට්ඨිය කියන නුගුණ ධර්ම වලට තමන්ගේ සිත තුළට හටගන්නට දෙන්නේ නැතුව සිත පාලනය කරමින් නුවණින් වැඩ කිරීම සිද්ධ කරනවා. එතකොට මනෝමය අකුසල කර්ම ටික අපි යටපත් කරනවා. පින්වතුනි, සීලයක් සමාදන් වෙනවා කියලා කියන්නේ විශේෂයෙන් අර කියපු අකුසල කර්මපත 8-10 මුල 7 සිද්ධ නොවන පරිද්දෙන් තමන්ගේ සිත පැවැත්වීම. එතකොට ඒ වෙලාවේදී සිත අර කියපු අකුසල ධර්මයන් හට නොගන්න මට්ටමකට, ඉහළ මට්ටමකටපත් වෙනවා. ඒ අකුසලයන්ගෙන් වෙන් වූ මට්ටමකටපත් වෙනවා. අකුසලයන්ට ලං විය නොහැකි මට්ටමකටපත් වෙනවා. බොහෝ කාලයක් මේ සීලය හොඳින් ආරක්ෂා කරගෙන ගියොත් ප්‍රාණඝාත කරන සිතවිල්ලක් ඒ සිතේ ඇති වෙලා නැහැ. හොරකම් කරන සිතවිල්ලක් ඇති වෙලා නැහැ. කාමයේ වරදවා හැසිරීමේ සිතවිල්ලක් ඇති වෙලා නැහැ. බොරු කීමේ සිතවිල්ලක් ඇති වෙලා නැහැ. පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප කියන සිතවිල්ලක් ඇති වෙලා නැහැ. මේ විදිහට ඒ සිත් සන්තානය අතිශය පාරිශුද්ධ සන්තානයක් බවට ඇතිවපත් වෙනවා. ලෝභ දෝෂ මෝහ ඇති වෙන්නට පුළුවන්. නමුත් ඒවා අර ප්‍රාණඝාත ආදී බලවත් මට්ටමට එන්න දෙන්නේ නැහැ. දැන් උපසම්පදා සීලයක් වගේ සමාදන් වුණොත් පින්වත්නි, තවත් සීල එන්න වැඩි වෙනවා. ඒකට කියන අදි සීලය කියලා. එතකොට ඒ හැම එකකින්ම වලකින්න උත්සාහවත් වුණොත් එහෙම නානා පැතිකඩ වලින් තමන්ගේ ජීවිතේ නානා පැතිකඩ වලින් මේ අකුසල සිත් වලට පැන එන්නට, නැග එන්නට හේතු නැහැ. ඒතර උපසම්පදා සීලයක් ඉගෙනගෙන ඒක හොඳින් කවුරු හරි සියල්ලෙන් සියල්ල ආරක්ෂා කරොත් බොහෝ ජීවිතේ හැම ක්‍රියාවකදීම තමන්ට අකුසල් නොයන පරිද්දෙන් මේ සිත පවත්වාගෙන යන්නට පුළුවන්. සීලය කියලා කියන්නේ අපිට තියෙන ආරක්ෂාව. සීලය කියලා කියන්නේ අපිට තියෙන වැටක්. සීලය කියලා තියෙන තවින ක්‍රම තමන් තුළ තියෙන බෆර් එකක්. ඒ කියන්නේ වෙන හානි වලින් තමන්ව වළක්වන දෙයක්. මොනවද මේ හානි? අකුසල ධර්ම. අකුසල ධර්ම තමන්ගේ සිත තුළ හටගත්තොත් අන්න අපේ හිත කෙලසෙනවා, ජීවිතේ කෙලසෙනවා. සීලය ඇතිකල්හි තමන් පිහිටවාගත් අදිෂ්ඨානය නිසා, මේක සමාධියකින් කරන එකක් නෙවෙයි, මේක ප්‍රඥාවකින් කෙලෙස් දුරු කිරීමක් නෙවෙයි, තමන් තුළ ඇතිවෙච්ච අදිෂ්ඨානය නිසා මේ අකුසල ධර්ම ඇති නොවන්නට උත්සාහයකින්, විරතියකින්, විරමණයකින්, වෙන්වීමකින් කටයුතු කිරීම. එතකොට ඉතාම දැඩි උත්සාහයකින් තමන්ගේ හිතට සමහරලාට සමහර අකුසල කර්ම කරන්නට හිත පෙළඹුණත් ඒකෙන් වළක්වාගෙන හරි ට්‍රැක් එකේ, හරි පාරේ හිත පවත්වාගෙන යෑම තමයි සීලවන්තයෙකු විසින් කරන්නේ. ඒකට චේතනාව, ඒ උත්සාහවන්ත භාවයෙන් කටයුතු කරනවා. වීරිය ගොඩක් ඕනේ මේක දිගින් දිගට අකුසලයට යන්න නොදී පවත්වන්න. හොඳ සිහියක් අවශ්‍යයි. ඒ නිසා සීලේ කාලයක් ආරක්ෂා කරොත්, දැන් සීලේ ආරක්ෂා කරගෙන යනකොට හරියට දිගට ආරක්ෂා කරනවා නම් කෙලෙස් ඇති වෙනවනේ. ඒ ඇති වෙන කෙලෙස් වලට වර්ධනය වෙන්නට දෙන්නට බෑ. වර්ධනය වෙච්ච ගමන් මොකද වෙන්නේ? එක අවස්ථාවකදී සීලේ කැඩෙන්නට පුළුවන්, සීලේ බිඳෙන්නට පුළුවන්. එහෙනම් ඒ ඇති වෙන කෙලෙස් වලට වර්ධනය නොවි පවත්වන්නට ඕනේ. සීලවන්තයා සමන් කයෙන් වචනයෙන් විතරක් අකුසල් කරන්නේ නැහැ කියලා නිකන් ඉන්නට බෑ. මොකද සිත තුළ අකුසල සිතවිලි වැඩි වුණොත්, වර්ධනය වුණොත්, ඒක දියුණු වුණොත් සමහර වෙලාවලට සීල කඩා ගන්න තත්ත්වෙ එනවා. සීලේ කැඩෙන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි, අකුසල වේගය පාලනය කරගන්න බැරි වීම නිසා. ඒ නිසා සීලයක් ආරක්ෂා කරන කෙනා නිතරම තමන්ගේ හිත ගැන අවධානයෙන් ඉන්නට ඕනේ. සමාධිය වගේ හැමතිස්සෙම අවධානයෙන් ඉන්නට අවශ්‍ය නැහැ. නමුත් ලොකු අවධානයක් තියෙන්නට ඕනේ. ඒක දානේ දෙනා වගේ නෙවෙයි, ඊට වඩා ගැඹුරුයි. වෙලා හොඳ අවධානයක් තමන් තුළ තියෙන්නට ඕනේ. සමාධියකදී නම් හැම මොහොතෙම අවධානය තියෙන්නට ඕනේ. විදර්ශනාවේදී නම් හැම මොහොතෙම ගැඹුරු කල්පනාවක මනසිකාරයක ඉන්නට ඕනේ. ඊටත් වඩා අමාරුයි. සීලයක් රකින්නකොට හොඳ අවධානයක් නිතර ඉන්නට ඕනේ. ඒ අවධානය මොකටද? අකුසල සිතවිලි තමන්ගේ సంతානිය තුළ ඇති වෙන වාරයක් පාසා මේ නිසා සීලය කැඩෙන්නට පුළුවන් කියන හිතවිලි ඇති. ඒක දුරස් කරන මට්ටමට, ඒක යටපත් කරන தത്വයට අවධානය. ඒ කාලයක් ඉන්නකොට සීලවන්තයාගේ සිහිය දියුණු වෙනවා. ඉබේම දියුණු වෙනවා. හොඳට සීලයක් රැක්කා කියන එක ඉබේම දිනවා. උපසම්පදා සීලයක් හේම ශික්ෂාපද කඩ නොකර මාස ගණන්, අවුරුදු ගණන් එක දිගට රැක්කොත් අනිවාර්යෙන් සිහිය දියුණු වෙනවා. එතකොට ඒ සීලවන්තයාගේ සිහිය දියුණු නිසා පහසුවෙන් සමාධියට යන්නට පුළුවන්. එනිසා ඒකේ සීලෙන් සමාධියට කියලා. ඒක අමුතු සිද්ධියක් නෙවෙයි. ඒක වෙනම ක්‍රියාවලියක් නෙවෙයි. සීලේ ඉන්නකොට, සීලේ දැන් නැවත කිව්වොත් එම සීලෙන් කරේ අර අකුසල් ටික සිද්ධ නොවෙන්නට හිත පවත්වා ගැනීමනේ. ඒක වෙන මට්ටමක සිත පවත්වාගෙන යනවා. ඒකට චේතනාව, වීරිය, විරති ආදී චෛසික ධර්ම ඕනේ. සීලේ කැඩෙන්නේ ඇයි? තමන්ගේ හිත තුළ හටගත් අකුසල් ටික වර්ධනය වෙලා උඩු දුවල තමයි යම් වෙලාවක සීලය කඩන්නේ, වීතික්‍රමණය කරන්නේ, ශික්ෂාව ඉක්මවන්නේ. එහෙමනම් මේ අකුසල හටගෙන වර්ධනය වුණොත් සීලය කැඩෙනවා. සීලයක් ආරක්ෂා කරන කෙනා, ඕනකමින් ආරක්ෂා කරන කෙනා හොඳ අවධානයක ඉන්නවා. මේ අකුසල ධර්ම හටගත්තත් ඒවාට වර්ධනය වෙන්නට නොදී ඒක අත්‍යවශ්‍යයි. මොන කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක්ට තවත් අපි කාන්තාවක් කෙරේ ආසාවක් ඇති වුණා, ස්පර්ශ කරන්නට හිතුණා, අල්ලන්නට හිතුණා, එන්නට පුළුවන්. මේක පෘථග්ජන සිත. නමුත් තමන් ඒක සිද්ධ කරොත් බරපතල වරදකට පත් වෙනවා. සංඝාදිශේෂ පරාජිකා වෙන්නේ නැහැ, සංඝාදිශේෂ වරද. ඒකෙන් ලুকু වත්මානත් පුරලා කාලයකින් තමයි පිරිසුදු වෙන්නට වෙන්නේ. ඒක ලෙහෙසි නැති වැඩක්. ඒක ඉතාම නිന്ദාසහගත ප්‍රොසීජර් එකක්, ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. සංගය ඉදිරියට ගිහිල්ලා තමන්ගේ වරද ප්‍රකාශ කරලා මේ ආදිවිස කටයුතු කරන්නට ඕනේ. එතකොට මේ සිතවිල්ල එනකොට දැන් සිතවිල්ල උපදින්නට පුළුවන් ප්‍රත්‍යක්ජනේ. විශේෂයෙන්ම තමන්ට සංසාරගත බැඳීමක් තියෙනවා නම් ඒ සිතවිල්ල එන්නට පුළුවන්. නැත්තම් තමන්ගේ හිත පොඩ්ඩක් දුර්වලලා ඉන්න අවස්ථාවක, තමන්ගේ හිත වැටිලා ඉන්න අවස්ථාවක ඒ වගේ සිතවිල්ලක් උපදින්නට පුළුවන්. එක එක ඒක ප්‍රත්‍යක්ජන සිතේ ස්වභාවය. ඒක ගිහි පැවිදි ભેදයක් නැහැ. එතකොට මේ සිතවිල්ල ඇති වෙනකොට සීලේ කිරිය හොඳ අවධානයක් තිබුණ නැත්නම් ඒක වර්ධනය වෙන්නට පටන් ගන්නවා. වර්ධනය වෙලා වර්ධනලා 100න් හිරි නැත්නම් සමහර විට වීතික්‍රමණය වෙන්නට පුළුවන්. ඒ මට්ටමට යන්නට පුළුවන්. ඒ නිසා තමයි කියලා තියෙනවා ස්වාමින් වහන්සේ කෙනෙක් වුණාම අතපය එහෙම වැඩි හොලවන්නට හොඳ නැහැ. විශේෂයෙන් පිරිස ඉන්න තැන්වල. මොකද හේතුව සමහර වෙලාවට ස්පර්ශ වෙන්නට පුළුවන් අනිත් අය. ස්පර්ශය කියන්නේ ඊටාම සුමුදු අරමුණක්. විශේෂයෙන් Tamanට විරුද්ධ ලිංගික ශරීරයක ස්පර්ශය, පුරුෂයාට කාන්තාව, කාන්තාවට පුරුෂය. ඒතර බැරි වෙලා හරි ස්පර්ශය ඇති වුණොත් ඒක තුල රාගය උපදිනවා. ඒ රාගයේ වර්ධනය වෙලා තවත් දුරදිග ගිහිල්ලා සීල බෙහෙදයකටපත් වෙන්නට පුළුවන්. ඒවා දුරදිග ගියොත් එහෙම සිතේ හැටි තමයි පරාජිකා වෙලා නතර වෙන්නට පුළුවන්. මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ බිරිඳ කෙරෙහි ඇතිවෙච්ච ඒ රාගයේ වර්ධනය වෙලා අවසානයේ අම්මා තාත්තා මරණ තැනට කලින් ආත්මිකපත් වුණා. ඒ තමයි අකුසල් වල හැටි. ඒ නිසා තමයි හැමදේට අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි, කුඩා අකුසලේ නමුත් උඩලියලා උඩුදියලා උඩුදුවලා බරපතර තත්ත්වයට පත් වෙනවා. එහෙනම් සීලයක් ගැඹුරින් ආරක්ෂා කරනකොට අය කාය සංසර්ගයේ ස්පර්ශ කරන්නට, කෙනෙක් ස්පර්ශ කරන්නට රාගයෙන් ආසාව ඇති වුණත් ඒ වෙලාවේ හොඳ අවධානයක් දෙනවා. මේක මගේ සීලයට ගැළපෙන්නේ, මේක මගේ සීලයට හානි කරයි කියලා ඔහු ඒ එක්කෝ ස්ථානේ මගහරිනවා, ඒ තැනෙන් බැහැර වෙනවා. එහෙමත් නැත්නම් අසුභ වශයෙන් මෙනෙහි කරනවා. ධර්ම ගාරවේ ඇතික ගෞරවය ඇති කරගනවා. ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගනවා. තමන්ගේ මහානකම ගැන හිතනවා. වගේ නානා ප්‍රකාර ක්‍රමවලට හිතන්නට පුළුවන්. ධර්මයේ දන්නවා නම් නුවණ තියෙනවා. මේ විදිහට කල්පනා කරනකොට අන්න අකුසලයේ දුර වෙනවා. මෙහෙම කාලයක් මේ අකුසල් මැඩගෙන යනකොට එනේ අකුසලයට ආහාර ලැබෙන්නේ නැහෙනි. හටගත්තට ඒක දියුණු වෙන්නේ නැහැ. කාලයක් යනකොට ඒක දුර්වලලා දුර්ලා නොහට ගන්න මට්ටමටමපත් වෙනවා. මොකද හිතේ ගැටියක් ඒක. අපි හිතට කැමති දේ දෙන්නේ නැත්තම් හිත ඒ දේ ඉල්ල ඉල්ල නිතරම යන්නේ නැහැ. ඒක කාලෙකදී ආසාව අඩු වෙලා යනවා. ඒක මනසේ තියෙන ස්වභාවයක්, මනසේ හැටියක්. එතකොට සීයෙන් සීලය අපි කියන සීරියස්ලි ඕනකමින් ආරක්ෂා කරනවා නම් මේ අකුසල වලට වර්ධනය වෙන්නට දෙන්න බෑ. එන අකුසල කියන අවධානයෙන් ඉන්නට. අවධානය anu කුමක්ද? සිහිය, සතිය. සතිය කියලා කියන්නේ වර්තමාන මොහොතේ අවධානය විතරක් නෙවෙයි, අකුසල ධර්ම හටගන්නකොට අකුසල් බව හඳුනගෙන අකුසලට වැඩෙන්නේ දෙන්නේ නැති බලය, සිත කුසල පැත්තේ යොදවන බලය, සිත කුසලයෙන් බැහැර වෙන්නේ දෙන්නේ නැති බලය, සිත කුසලයෙන් බැහැර වෙලා අකුසලයට ගියරන් නැවත කුසලයට අදින බලය, මේ තමයි සිහිය. මේක අවධානය. සීලවන්තයාට සිහිය අවධානය අනිවාර්යෙන් තියෙනවා. සීලය රකින්න ලොකු වීරියක් ඕනේ. එහෙම නැත්නම් මේක රකින්නට බෑ. එපා වෙනවා. මොකද කෙලෙස් වලින් කියනකොට අහවල් දේවල් කරන්නට කියලා අපි වාරණයක් දාගෙන ඉන්නවා, අදිෂ්ඨාන කරගෙන එපා වෙනවා. ඒ නිසා සීලය කඩලා, සිවුරු ඇරලා, සීලය අතහැරලා අකුසල කර්ම වලට යන්නට හිතනවා. ඒකත් මනුස්ස ස්වභාවයක වෙන්නට පුළුවන්. එතකොට ලොකු වීරියක් ඕනේ මේක පවත්වාගෙන යන්නට. ඉතින් යම් කෙනෙක් පංචශීලයක් නමුත් බොහෝ කල් ආරක්ෂා කරන එක වීරිය නිසා. සාමනීර සීලය බොහෝ කල් ආරක්ෂා කරන වීරිය නිසා. සිල් මෑණික් කෙනෙක් බොහෝ කල් සිල් රැකන එක වීරිය නිසා. උපසම්පදා භික්ෂුවක් සිල් රැකන එක වීරිය නිසා. ඒ වීරිය නිසා මේ මහාන කමේ ඉන්නේ, නිකන් නෙවෙයි. ඒක ලෙහිසි නෑ. මොකද හැම සත්වයාගේම හිත කැමති කාමයට, ඒ කාමයට යන්නේ නැතුව ශික්ෂාපද ටික රකිමින් මේ ජීවිතේ ඉනවා නම්, ශික්ෂාපද නොරක වෙන වෙන ප්‍රතිලාභ වශයෙන් ඉන්න කෙනා මේකට අතුලක් නෑ. ශික්ෂාපද රකිමින් මේක ඉන්නවා නම් චිත්ත සමාධියක් නොතිබුණත් සිතුල කෙලෙස් ධර්ම තිබුණත් මේක ඉන්නවා යනුව වීරිය නිසා. හැබැයි ඒ වගේ මේ සීලය ගැඹුරින් ආරක්ෂා කරනවා නම් ලොකු අවධානයක් ඕනේ. නං වීරියයි සතියයි. ඒක සම්මා වායාමයේ සම්මා සතිය. සම්මා වායාමයේ සම්මා සතිය නිතින් දියුරු වෙනවා සීලය ඇතිකර. ඒ නිසා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව ඇතිකල්හි සම්මා වායාමයේ සම්මා සතිය ඇති වෙනවා. සම්මා වායාමයේ සම්මා සතිය ඇතිකල්හි එබඳු පුද්ගලයෙක් බොහෝ කල් සිල් රැකලා හොඳ සිහියෙන් වීරියෙන් කටයුතු කරපු කෙනෙක් පිංගතුනි භාවනාවට ඉඳගත්ත පමණින් භාවනා කරන්නට යෙදෙන පමණින් ඉතාම පහසුවෙන් සමාධිය දිනු කරනවා. එහෙනම් සීලවන්තයා සමාධිය උපදනවා කියන්නේ ඕකයි. එතකොට ඒ නිසා සීලයක් යනු අර කියපු කර්මයන් සිද්ධ නොවන පරිද්දෙන් හිත පවත්වා ගැනීමක්. අර කියපු දස අකුසල කර්මයන් විශේෂයෙන් මුල් කර්මපත 7 සිද්ධ නොවන පරිද්දෙන් සිත පවත්වා ගන්නට ඕනේ. කායිකව වාචිකව ඒ කාය විඤ්ඤති වචී විඤ්ඤති ඇති වෙන සිත් නූපදන පවිත්තෙන් පවත්වන්නට ඕනේ. ඒක නූපදවන සිත් ඒක උපදවන සිත් උපදවන සිත් නූපදන පරිද්දෙන් පවත්වන්නට ඕනේ. හැබැයි ඊට එහායින් ඒ සඳහා සිතිවිලි ඕනකම් එන්නට පුළුවන්. අර වීතික්‍රමණ මට්ටමට යන්නේ නැතුව සිතිවිලි එන්නට පුළුවන්. ඒ සිති වෙන සිතිවිලිත් මැඩලන්නට ඕනේ. ඒක මැඩලුවේ නැත්නම් අනිවාර්යෙන් වීතික්‍රම තත්වයට ඇවිල්ලා කර්මය සිද්ධ වෙනවා, සීල බෙහෙදේ වෙනවා. ඒ නිසා සීලයක් රකින්නකොට ඒ දේවල් නොකර කිරීම විතරක් නෙවෙයි ඒ තත්වයට එන්නට තියෙන අකුසලුත් යටපත් කරන්නට ඕනේ. ඒ අකුසල් යටපත් කරන්න ලොකු වීරියක් ඕනේ. ඒ සඳහා හොඳ සිහියක් ඕනේ. ඒ නිසා සීලවන්තයා සිහියෙන් වැඩෙනවා. සිහියෙන් වැඩෙනකොට පහසුවෙන් සමාධිය උපදවන්න පුළුවන් වෙනවා. සමාධිය උපදවපු කෙනාට යහපත් ධර්මඥානෙ ලැබුණොත් විදර්ශනා වඩලා මාර්ගඵල අධිගමනය කරන්නට පුළුවන් වෙනවා. ඒ නිසා මේ සීලය කියන එක සමාධියට, ප්‍රඥාවට, මාර්ගඵල අධිගමනයට ඉතාම වැදගත් වෙනවා. මේ සීලයට පැමිණෙන්නට තියෙන ප්‍රධානතම හේතුවක් තමයි පිංගතුනි ශ්‍රද්ධාව. ඒ වගේම සීලයට පැමිණෙන ප්‍රධානතම හේතුව දානය. දානෙන් අතහැරීම පුරුදු කරනවා. වස්තුන් කෙරෙහි අතහරිනවා. ඒ අතහරින්නට පුරුදු වීමම තමයි කාම වස්තුන් අතහරින්නට පුරුදු වෙච්ච කෙනාට තමයි තමන්ගේ චර්යාවන් සම්බන්ධයෙන් තමන්ට තිබිච්ච සමහර පුරුදු අතහරින්න පුළුවන් වන්නේ. ඒ දාන වස්තුව, මොකද සීලයක් රකින්නකොට සමහර කාම වස්තු අතහරින්නට වෙනවා. සියලු කාම වස්තු හැම කැමැති පරිද්දෙන් පරිභෝග කරමින් උපරිම සීලවලට යන්නට බෑ. උපසම්පදා සීලයක් කියම රකින්නවා නම් බොහෝ දේවල් අතහරින්නට වෙනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ ඒ රකින්න කෙනා අනිද්දාට කැමති නැහැ කියලා. උන්ගේ කැමැත්ත තියෙනවා. පංචකාමයේ භුක්ති විඳින්නට පුළුවන්. මේ හැම කෙනෙක් තුළම, පෘථග්ජන භික්ෂුවක් තුළම උපරිම වශයෙන් කාමය වින්දනය කිරීමේ ආසාව අප්‍රහීනයි. ඒ නිසානේ පෘථග්ජනයි කිව්වේ. ඒ නිසානේ ඊළඟ ජීවිතේදී කාම භෝගියෙක් වෙන්නට පුළුවන් වෙන්නේ. උපසම්පදා සීලය රැකලා දිව්‍ය ලෝක උප්පත්තියක් ලැබුවොත් එතෙන් පටන් කාම භෝගී දෙවියෙක් වෙන්නේ. මේ අනුස්සය ප්‍රහීන වෙලා නැහැ. ඒ නිසා ඒ ආසාව තියෙන අය තමයි මේක යටපත් කරන්නේ. ඒ නිසා අතහැරීමක් මෙතන තියෙනවා. සීලය කියන්නේ අතහැරීමක්. පංච සීලය රකින්න කෙනත් ලොකු අතහැරීමක් කරනවා. ඊට වඩා 10,000 ගුණයක අතහැරීමක් කරනවා මහාන වෙන කෙනා, පැවිදි වෙන කෙනා, ගිහි ගෙදරින් නික්ම වෙන කෙනා. ගිහි ගෙදරින් නික්ම වෙච්ච ශ්‍රමණක් බ්‍රාහ්මණයන් අතර උපසම්පදා සීලය හරියට රැක්කොත් ඔහු විසින් ඉතා විශාල අතහැරීමක් සිද්ධ කරනවා. මේ කියන්නේ පෘථග්ජන අවස්ථාවේදී මම. ඒතකොට ඒ අතහැරීම සිද්ධ කරන්නට නම් තමන් කාම වස්තුන් අතහරින්නට පැයි ඒ සඳහා කාම වස්තුන් දන් දීලා වස්තුන් අතහැරපු කෙනාට පහසුවෙන් සීලයකට එන්නට පුළුවන්. එනිසා දාණය දෙන්න සිල් රකින්නට පසුබිම හදා ගන්නවා ඔබ. දන් දෙන්න සිල් රකින්න පසුබිම හදා ගන්නවා. ඊට පස්සේ දාණය දෙන එකෙන් කියවෙනවා. දාණය දීමේදී තව විශේෂ ලක්ෂණයක් කර්ම විපාක ගැන අවබෝධය තියෙන. එනිසා තමයි නිතර දන් දෙන්නේ. කර්ම විපාක ගැන අවබෝධ නැති අයත් හිතේ සතුට පිණිස කරුණාව නිසා දන් දෙන අවස්ථා තියෙනවා. එහෙම නැතුව නෙවෙයි. කර්ම විපාක විශ්වාසය අවශ්‍යම නැහැ දන් දෙන්න. නමුත් ඒකේ ගොඩාක් යෙදිලා බොහොම ආදරයෙන්, ගෞරවයෙන් තමන්ගේ ජීවිතයට අර්ථයක් කරගන්නවා කියන අදහසින් ඒකේ බැසගෙන සිද්ධ කරන්නේ කර්ම විපාක දන්න කෙනා. එනිසා ශ්‍රද්ධාව තියෙනකොට දානේ ගැඹුරින් ගැඹුරට යෙදෙනවා. දානේ යෙදෙන තව තවත් ශ්‍රද්ධාව වර්ධනය වෙනවා. මොකද ඒකේ සතුට වින්දනය තමන් ලබනවා. ශ්‍රද්ධාව වර්ධනය වෙන්න සීලය, මොකද අකුසල කුසල අකුසල කර්ම ගැන අවබෝධය එන්න සීලයට හිත නැඹුරු වෙනවා ඉබේම. හිත නැඹුරු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා දානපතියෙක්ගේ, දානපති කියලා කියන්නේ හොඳටම දන් දෙන කෙනෙක්ගේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි සීලවන්තයි. හොඳ දානපතියා යනු කර්මඵල විශ්වාසය හොඳට තියෙන කෙනෙක්. කර්මඵල විශ්වාසය හොඳට තියෙන කෙනා නිතතින් සීලයට බරයි. රකින්නවම නෙවෙයි බරයි. හොඳටම ශ්‍රද්ධාව තියෙනවා නම් සීලේ රකින්නවා. සීලේ රකින්න කෙනාට සිහිය පිහිටනවා. සිහිය පිහිටන කෙනා වීරිය තියෙනවා. වීරිය තියෙනකොට සිහිය පිහිටනවා. සිහිය පිහිටනකොට සමාධිය උපදව ගන්න පුළුවන්. සමාධිය ඇති කල්ලි ප්‍රඥාවට, ප්‍රඥාවෙන් විදර්ශනාව, ඒ වගේම මාර්ගඵල අධිගමනට යන මේ විදිහේ ශාසනයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ත්‍රිශික්ෂාව කියලා කියන්නේ. මේ ත්‍රිශික්ෂාව එකිනෙකට මුතු ඇටපලක් වගේ ඇමිනිලා ඇමිනිලා ගිහිල්ලා තමයි අවසානයේදී සියලු කෙලෙස් නසා මාර්ගඵල අධිගමනේ දක්වා එන්නේ. මේ තමයි ශික්ෂා මාර්ගය. සංසාර මාර්ගය කියන එක වෙන, සංසාර ප්‍රවෘත්ති වෙන. ඒකෙදි කතා කරන්නේ අවිද්‍යා තෘෂ්ණා නිසා කර්ම රැස් වෙන හැටි, කර්මයෙන් ප්‍රතිසන්දි ගන්න හැටි, ප්‍රතිසන්දියෙන් මේ ගමන නැවත කර්ම රැස් වෙලා මේ සංසාර ප්‍රවෘත්ති යන හැටි. ඒක වළක්වන නිවන, ඒකෙන් විරුද්ධ වෙච්ච නිවන. ඒ නිවන අධිගමනය කරන්නට තියෙන මාර්ගයයි මේ කතා කරේ. ඒකෙන් සීලය ඉතාම වැදගත් අවස්ථාවක්. සීලෙන් සමාධිය, සමාධියෙන් ප්‍රඥාව, සීලයට එන්නට කලින් දානය, දානය එන්න කලින් ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව දියුණු වෙන්නට තියෙන හොඳම ක්‍රමය තමයි ධර්මය ශ්‍රවණය කිරීම. ධර්මය ශ්‍රවණය කරන්නට කරන්නට ශ්‍රද්ධාව ඇතිනවා. ඒ ධර්මය ශ්‍රවණය කරන ගැඹුරින් විමසමින් ප්‍රශ්න කරමින්, නිකං බණ අහන එක නෙවෙයි, ඒ අහන බණ හිතේ දරාගෙන, ඒ අහන බණ ජීවිතයට සම්බන්ධ කරගෙන, ඒ අහන බණ නොතේරෙන තැන විමසමින් ප්‍රශ්න කරමින්, තව තව ඥානවන්තයන් එක්ක සාකච්ඡා කරමින්, තමනුත් කල්පනා කරමින් මේ විදිහට ධර්ම අධ්‍යයනයක යෙදෙන්නට ඕනේ. ඒකට වැදගත්ම ධර්මශ්‍රවණේ. ඒ ධර්මශ්‍රවණේ ලැබෙන්නට නම් අපි හැමෝටම කල්යාණ මිත්‍රයා ඉන්නට ඕනේ. ඒ ධර්මයේ තේරුම් අරගෙන දේශනා කරපු උත්තමයෝ ඉන්නට ඕනේ. ඒකේ මුල තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තනියම අවබෝධ කරගෙන දේශනා කරපු කෙනා. එහෙනම් කල්යාණ මිත්‍රයා අවශ්‍ය වෙනවා. කල්යාණ මිත්‍රයා සම්මුඛ වෙනකොට කල්යාණ මිත්‍රයනු මේ ලෝකයට සියලු අර්ථය ගෙන දෙන පුද්ගලයා. කල්යාණ මිත්‍රයා ඇති කල්හි සම්ප්‍රප්පලාපනෙහිව කතා කරන්නේ අර්ථය, ධර්මය, විනය, ඒ වගේ දේවල් කතා කරනකොට ධර්මඥානේ වැඩෙනවා. ධර්මඥානේ වැඩෙනකොට අපිට ශ්‍රද්ධාව උපදිනවා. ශ්‍රද්ධාව උපදිනකොට, ධර්මඥාන වැඩෙනකොට අපි කළ යුතු නොකළ යුතු දේ තේරුම් ගන්නවා. යෝනිසෝ මනසිකාරය උපදිනවා. යෝනිසෝ මනසිකාරයේ තියෙනකොට අපි දන් දෙනවා, සිල් රකින්නවා, භවනා කරනවා. මේ ප්‍රතිපත්තියන දානයේ සීලයට, සීලේ භවනාවට උපකාරත් වෙනවා. මේ ගමන් මග යන මේක ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒ නිසා මේ විදිහට කල්යාණ මිත්‍රයාගේ පටන් නිවන දක්වා ප්‍රතිපදාව එකිනෙකට ගැලපී 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 ඉදිරියට යනවා. ඉතින් ඒ නිසා අපි අදිෂ්ඨාන කරගන්නට ඕනේ මේ කල්යාණ ප්‍රතිපදාවේ කල්යාණ මිත්‍රයා මුල් කරගත්, එයිනුත් ප්‍රධානතම මූලිකම කල්යාණ මිත්‍රයා තමයි මේ ධර්ම මාර්ගය ලෝට විවර කර දුන්න කාශ්‍යප බුද්ධ ශාසනයේ ශාසන අන්තර්ධානයෙන් පසු කාලයේ නැමැති වැලිතලාවෙන් වැසී ගිය මේ ධර්ම මාර්ගය නැවත මතුකොට ලෝකයට දේශනා කරපු අවුරුදු 2500කට කලින් ලෝකේ පහළ වී වදාළ ඒ ශාක්‍ය මුනීන්ද්‍ර ගෞතම නම් වූ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ ධර්ම මාර්ගයේ මුල, මේ ධර්ම මාර්ගයේ ආරම්භකයා, මේ ධර්ම මාර්ගයේ මතු කරගත්ත කෙනා. උන්වහන්සේගේ පටන් පැවත එන අඤ්ඤා කොණ්ණඤ්ඤ සාරිපුත්‍ර මෞද්ගල්‍යාන ආදී වූ සියලු කල්යාණ මිත්‍රයන්ගේ සංසදයක් තමයි මේ ශාසන ගමන කියලා කියන්නේ. උන්වහන්සේලා අවබෝධ කරා වූ, පුහුණු කරා වූ මේ ධර්මය ඉදිරියෙන් ඉදිරියට දිගින් දිකට යන කල්හි, ධර්මය ලෝකයේ පවතින තාක් කල් සත්වයාට ශ්‍රද්ධාව ඇති කරගෙන යෝනිසෝ මනසිකාරයේ පිහිටා දාන සීල භාවනා කියන ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි නියැලී මේ සංසාර දුකින් එතරව නිවන සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා අපි සතුට වෙන්නට ඕනේ, අදිෂ්ඨාන පිහිටුවා ගන්නට ඕනේ මේ ශාසන සංසදය, මේ කල්යාණ මිත්‍ර සංසදයේ තුලදී ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන තමන්ට හැකි පමණ ඉදිරියට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ. ඉතින් ඒ නිසා සියලු දෙනාට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුනේ තාරක කොටමගේ මහත්මාගේ විශේෂ ආරාධනා මත එතුමා විසින් ප්‍රකාශ කරන්නට ලැබුණා. යෙදුනා බොහෝ දෙනාට සීලය, ධර්ම මාර්ගය විවෘත කරන අන්දමින් ධර්ම දේශනාව සිද්ධ කරන ලෙසට එතුමාගේ බලාපොරොත්තුව සිද්ධ වුණේ නා වූ එනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු මහා බෝධිසත්ව පාරමිතාව පුරන සියලු මහා බෝධිසත්වයෝ මේ පින් අනුමෝදම් වෙත්වා. මේ පින්කමේ කුසල් බලයෙන්ද, මා විසින් අනන්ත සසර කළා වූ කුසල් බලයෙන්ද, ප්‍රාර්ථනා පරිද්දෙන් හැකි ඉක්මනින්ම සුවසේම ලෝතුරා බුද්ධ රාජ්‍ය ලබත්වා කියලා ප්‍රාර්ථනා කෙසේම සිද්ධ වේවා. කෙලවර ප්‍රමාණ නොකිව හැකි වචනයෙන් කිව නොහැකි පරිද්දෙන් භයංකාර වූ සංසාරයේ ගමන් කරන්නා වූ සත්වයින් හට සසර ගමන කෙටි කර ගැනීමට උපකාර වන්නා වූ මහත් වූ ධර්ම දේශනාවක් මගේ ඉල්ලීම පරිද්දෙන් සිදු කෙරුණා කියලා සඳහන් කරලා තියෙනවා. ලෝකයාට පින්කෙතක් වූ මහා සංඝරත්නයේ ස්වාමින් වහන්සේ මේ පින්කමේ කුසල් බලයෙන් මා විසින් අනන්ත සසර කළා වූ කුසල් බලවෙන්ද දේශකයාණන් වහන්සේද ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවනින්ම සැනසෙත්වා කියන ප්‍රාර්ථනා කරගෙන අපිත් අනුමෝදම් වෙනවා. මේ මොහොතේ සතර අපාගත සත්වයන්ගේ දුක අවම ක්ෂණ මාත්‍රයකින් හෝ අඩුවේවා, නැතිවේවා, හැකික් මනින් සුගති ලෝක උප්පත්තිය ලබත්වා, නිදුක්ව නිරෝගීව සුවපත්ව නිවන් දකිත්වා කියන ප්‍රාර්ථනාවක් තියෙනවා. ධර්ම දේශනාවට ආරාධනයට සම්බන්ධීකරණය කර සියලු ගීපින් උතුන් පින් බලාපොරොත්තු යම් සත්වයක් ඇත්නම් ඒ සියලු සත්වයන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. හැකික් මනින් ප්‍රාර්ථනීය බෝධි වලින් නිවනින් සැනසෙන්න ලැබෙත්වා. තමන්ද ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් හැකික් මනින් ප්‍රාර්ථනීය නිවන් සුවය ලබන්නට හේතු වාසනාවන කුසලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් තාර කොටමගේ මහත්මාටත් බලාපොරොත්තු වන පරිද්දෙම නිවන සාක්ෂාත් කරන්ට ලැබේවා කියලා අපිත් ආශිර්වාද කරනවා. සීල සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, නිවනින් සැනසෙත්වා කියන උදාර ආද්‍යාසයෙන් තමයි මේ ධර්ම දේශනාවට ආරාධනා සිද්ධ කරන්ට යෙදුනේ. ඉතින් ඒ තාරක කොටමගේ මහත්මාට පවුලේ හැම දිනාටම තවතවත් උතුම් ලෙස ධර්ම මාර්ගයේ දෙන්නට නිදුක් නිරෝගී භව දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා කරන සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වී ප්‍රාර්ථනීය බෝධි වලින් නිවනින් සැනසෙන්නට ලැබේවා කියලා ආශිර්වාද සිද්ධ කරනවා. තමන්ගේ නමින්ද ධර්ම ශ්‍රවණය කර හැම දිනාගේම නමින්ද මිය පරලෝ යන්නට යෙදුණු ඥාති හිත මිත්‍රාදී සියලු සත්වයෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනයේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, සම්යදෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ඒ වගේම හිතාහිත මෙදහත් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර මා මහ නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ධර්ම දේශනාවට ආරාධනා කළා වූද, ධර්ම දේශනාව පටිගත කළා වූද, ප්‍රචාරණය කළා වූද, ඒ වගේම සතුරු සිතින් අනුමෝදන් වුණා වූද, සම්බන්ධීකරණය කළා වූද, ධර්ම ශ්‍රවණය කළා වූද හැම සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනය වේවා, සිතක් සාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම වේවා, කරන කින රැකී රක්ෂා කටයුතු, ගේ දොර වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා, හෙළන හුස්ම රැල්ලක් පාසා, ගෙවෙන තත්පරයක් පාසා, තබන පියවරක් පාසා රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා, ගිනි ජල වස විස විපත්ති වලකීවා, කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍ය ප්‍රාර්ථනා සමුර්ධ වේවා, එයින් පමණක් සෑහීමටපත් නොවී ආධ්‍යාත්මයේ දෙසටත් තව තවත් සිත් නැඹුරු වේවා, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා, උපනුපන් භවයන් හිදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසය ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණක් ඥානේ සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතු උපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට මේ සියලු කුසලයෝ හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවාගෙන දිව්‍යන්ත ඥාතීන්ට පින් දෙමු. ආකාසත් ඉදං වෝ ඥාතීනං හෝතු, සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු,
සුකිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා. මේ කුසලයේ සසර වසනාතුරාවට අකුසල් කරන්නා වූද පවිත මිතුරන්ගෙන් දුරෙම්ම දුරවෙම්මා මෙලව දියුණුව පරලව සුගතිය කෙලවර නිවන කියා දෙන කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ඇසුර මහා බෝධිසත්වයන් වහන්සේලාගේ ඇසුර නිවන් දක්නා ජාති දක්වාම ලබම්වා කියන හිතත් ඇති කරගෙන තුන් වතාවක් කියමු. විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියායිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. මේ කුසලයේ ආශ්‍රවක්ෂය නම් වූ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටද හේතු වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවාගමු. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතෝ.